Vabbè, pancasile e samadhan nel filatone. Namaskar. Buddham saranam gacchami, Dhamman saranam gacchami, Sangham saranam gacchami, Dutiyampi Buddham saranam gacchami. Dutiyampi dhamman saranam gacchami. Dutiyampi sangham saranam gacchami. Tatiyampi buddhan saranam gacchami. Tatiyampi dhamman saranam gacchami. Tatiyampi sangham saranam gacchami. Sarana gamanam sampunnam. Panatipata viramani sikkhapadam samadhiyami. Adinnadhana viramani sikkhapadam samadhiyami. Kamesu micchachara viramani sikkhapadam samadhiyami. Musavadha viramani sikkhapadam samadhiyami. Surameraya majjapama dattana viramani sikkhapadam samadhiyami. Tisaranena saddhim pancha silan dhamman sadukan surakkitam katva appamadena sampadete. Māgī bhāgyavattu arahattu sammā sambuddharajānān vahansē tunluvata tilaka e utum arihattu budupiyānān vahansē ta māgī namaskārya vevā me mal pahan suvandadum ādiya lōtura budharajānān vahansē ge pāmula thabā bethisitēn sraddhāven gauravēn vandanā karami. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Ittipeso bhagavā arahaṁ sammā sambuddho. Vijjācharana sampanno sugato lokavidu. Taro purisa dhamma sarati sattha deva. Bundo bhagavati. Svākkāto bhagavatha dhammo sandit. Akaliko ehi pasiko upanayiko. Vachyattham veditham bhoviyohi. Supadipanno bhagavato sāvaka. Ujupadipanno bhagavato sāvaka. Nyāyapadipanno bhagavato sāvaka. Sāmīcipadipanno bhagavato sāvaka.
යදිදං ජත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතු ශාවක ආහුනේයෝ වාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාරති වන්දාමි චේතියං සම්භං සම්බධානී සුභතිද්දිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා මහියංග නං නාග දීපං කල්යාණං පාදලාංචනං දිවා ගුහං දීගවාපි චේතියං ච මුතියංග නම් තිස්ස මහා විහාරං ච බෝධිං මරිච වට්ටියං ස්වර්ණමාලී මහා චෛත්‍යං ධූපාරාම භයාගිරිං ජේතවනං සීල චෛත්‍යං තථාගාචර ධාමකම් ඒතේ සූල සඨානානි අහං වන්දාමි සබ්බදා ගණසාරප්ප දිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං යාමි තමෝනුදා වන්න ගන්ධ ගුණෝපේතං හේතං කුසුම පූජයාමි මුනින් තස්ස සිරිපාද සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පම් ප්‍රසන්න මధుරං හානියමේ තම් භගවා ප්‍රතිගන්හාතු මුත්තමං බුද්ධෝති ලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවං තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං බුද්ධං නත්තිමයිහං භයං සදා ධම්මෝති ලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවං තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං ධම්මං නත්තිමයිහං භයං සදා ධම්මෝ සංඝෝති ලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවං තං සරණං කේමං සංඝෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං සංඝං නත්තිමයිහං භයං සදා ජයෝ මුනින්දස්ස සුභෝදි මූලේ අහෝසි මාරස්ස පරාජයෝසි උඝෝසයුං භේව ගණපසන්නා ඒතේන සච්චේන ජයස්සු මයිහං භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සිද්ධි භවන්තු මේ සබ්බ ධම්මානුභාවේන සදා සිද්ධි භවන්තු මේ සබ්බ සංඝානුභාවේන සදා සිද්ධි භවන්තු මේ සාදු 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 පින්වත් භික්ෂුණී මෑණියන් වහන්සේලා ප්‍රධාන විහාරස්ථාන දායක කාරක පින්වතුන් හැම දිනාම අද මේ වැඩසටහන සහභාගීව කටයුතු කරන්නේ මේ වැඩසටහනේ ප්‍රධාන දායකත්වයේ දරන මේ පින්වතුන්ගේ බලාපොරොත්තුව තමයි මේ විහාරස්ථානයේ මූලිකත්වයේ අරගෙන කටයුතු කරන ඒ පින්වත් පානදුරේ කේම්පාලි මෑණියන් වහන්සේගේ වන්දිනේ සිහිපත් කරගෙන මේ වැඩසටහන සංවිධානය කරලා තියෙනවා. මෑණියන් වහන්සේට ඒ ධර්මචර්යාවේ යෙදමින් බොහෝ දෙනාට හිතසුව පිණිස කටයුතු කරන්නට ආයුරාරෝග්‍ය සැප වර්ධනය සැලසේවා, තව තවත් ධර්ම අවබෝධය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මෑණියන් වහන්සේගේ බලාපොරොත්තුව තමයි මේ ධර්මය අවබෝධය පිණිස වීරිය වඩන ඒ පින්නතුන්ට ජීවිතයට තව තවත් ධර්මය ගලපා ගැනීම සඳහා ධර්ම අවබෝධය පිණිස මේ වැඩසටහන හේතු වේවා කියන ප්‍රාර්ථනාව. බලාපොරොත්තු වෙනවා තමන්ගේ අම්මාට තාත්තාට දෙමව්පියෝ දෙපළ ළඟ ඉඳගෙන මේ සියලු කාර්යයන්හි පසුපස ශක්තියක් වෙමින් කටයුතු කරන ඒ දෙමව්පියෝ දෙපළට ආශිර්වාද කිරීම මෑණියන්ගේ බලාපොරොත්තුව. ඒ වගේම මේ ආයතනය මනාකොට ජාත්‍යන්තර ආයතනයක් වාගේ ගොඩාක් මෑණින් වහන්සේලා හදාගෙන තියෙන තැන්වලට ගිහිල්ලා මම තියෙනවා. ඒවා නිකම් මුඩුක්කු වාගේ. ඉතින් මේ ආයතනය බොහොම ජාත්‍යන්තර තලයේ ආයතනයක් වාගේ පේන විදියට ඒක ලස්සනට ඒ විදියට ඒ වගේ තැනක් තමයි. බොහොම ලස්සනට ඒ කටයුතු කරන්න මූලික දායකත්වයේ පෙරදැඩිව කටයුතු කරේ පින්වත් හැම දෙනාම දන්නවා ඒ පේමරත්න මැතිතුමා. එතුමන්ට ධර්ම අවබෝධය වීම පිණිස දිගාසිරි පිණිසද හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පැවිදි ජීවිතයට පත් කළ කඩුගොඩ විරියපාලි මෑණියන් වහන්සේට පින් ලැබුණවන්න තමන්ගේ මහාන ජීවිතයට උපකාරක කරපු පැවිදි බවට පත් කරපු ඒ පින්වත් කඩුගොඩ විරියපාලි මෑණියන් වහන්සේට සාංසාරික වශයෙන් නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ පින්වත් අපේ කේමපාලි මෑණියන් වහන්සේ ජීවත්ව සිටියේදී බොහොම රෝගාතුරෝ සිටින අවස්ථාවකදී තවා තමන්ගේ ආච්චි අම්මා දෙන්න බොහොම අපකප වෙලා කටයුතු කරලා එතුමියට බොහොම උපකාරක වෙච්ච දෙන්නෙත් තමයි ඒ ආච්චි අම්මා සීයා. ඒ දෙදෙනාටත් පින් අනුමෝදන් කරන පින් පමුණවන්න බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටියනම් ධර්මයෙන් අනුශාසනා කරලා ජීවිතය නියත සම්බෝධි පරායන ගුණයකට පත් කරලා සතර අපායෙන් සදාතරම වෙන්නු ගුණයකට එක් කරන්න තිබුණා. නමුත් සසරට එකතු වුණු ඒ පින්වත් ඒ ඥාතිවරුන්ට දායකකාරක පින්නතුන්ට තමන්ගේ ලොකු මෑණියන්ට ආදී හැම දිනාටම සසරින් නිවන් සුව ලැබේවා, සසර කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. 2018 වසරේ 3 මාසේ අද 15 වැඩසටහන මෙත්සිල ජාත්‍යන්තර භාවනා සෙනසුනේ සිට පින්නතුන් මේ වැඩසටහනට සහභාගි වෙන්නේ වෙනත් වැඩසටහන් වලට වැඩිය ටිකක් ලොකු බලාපොරොත්තුවක් ඇතුව. වැඩසටහනක් කියන්නේ නම් ඉතින් බණක් අපිට අහන්න කරන්න තියෙන්නේ. ඇහුවා ගියා ජීවිතේ අමුතු වෙනසක් නෑනේ. අමුතු වෙනසක් නෑ. නමුත් අපි මේ වැඩසටහනට සහභාගි වෙන්නේ මට මේ වැඩසටහන තුලදී මාර්ගඵලයක් අවබෝධ වේවි, ධර්ම අවබෝධය ලැබේවි, මගේ ජීවිතේ වෙනස් වේවි කියන බලාපොරොත්තුව ඇතුව ඒ බලාපොරොත්තුවට එකතු කරගන්නට උවමනා කාරණා තියෙනවා. ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, ගෞරවය, ඒ වගේම ප්‍රඥාව, ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය කරන වීරිය, ඒ ධර්ම මාර්ගයේ මනාකොට සිහිය යොමු කරගෙන ගමන් කිරීමට අවශ්‍ය කරන සිහිය වීරිය හොඳින් තියෙන්න ඕන. ප්‍රඥාවත් මනාකොට එකතු පහදු වෙන්න ඕන. මේ සියල්ලම දැන් ගොනු කරගෙන තමයි අපි බණ අහන්නේ. අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා නිවෙස්වල බණ කියද්දි, පන්සල්වල බණ කියද්දි, පන්සල ඇතුළට ආපු ගමන් ඒගොල්ලෝ වීරියත් අතහැරලා, ප්‍රඥාවත් අතහැරලා, සිහියත් අතහැරලා ඔහි අර අපි කියන්නේ කීමට ගොම තැඹි තිබ්බා වගේ කියලා. ගොම තැඹි ගොඩක් වාගේ අපි බිත්තිවලට හේතු වෙච්ච උපාසක මහත්තුරු සහ අම්මලා ටිකක් දකින්න බහුතරයක්. ටික දෙනෙක් ඉන්නවා හොඳින් අහන. නමුත් මං කැමති නෑ ඒ වගේ එක්කෙනෙක්වත් මෙතන ඉන්නව දකින්න. මොකද මේක විශේෂ ගමන් මගක් අවධියක් ඇතුව හිස ගිනි ගත්තෙකු එගෙනි නිවන ලෙස. මං කිව්වාම බණ අහන්න නෙමෙයි, ඔය ඇත්ත බණ ඉගෙන ගන්න ඕන පින්නතුනේ. වැඳලා පුදලා යදලා වන්දනා කරලා එහෙමත් කියන්නේ නැත්තම් පින්නතුනේ මේ බණපදේ අහගන්න ඕන ගහලා හරි බැනලා හරි මේක ගන්න ඕන තමයි. ඈ ලොකු උනන්දුවක් තියෙන්න ඕන. විශිෂ්ට ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් තුල බලන්නේ මොකක්ද? මෙයාගේ මේ විෂය කෙරෙහි තියෙන කැපවීම මොකක්ද? උනන්දුව මොකක්ද කියලා තමයි බලන්නේ. කැපවීම මොකක්ද? උනන්දුව මොකක්ද කියලා තමයි බලන්නේ. උනන්දුවක් කැපවීමක් දකින්නේ නැති වුණොත් ගුරුවරයා වැඩි එයා පිළිබඳව සලකන්නේ. උනන්දුවක් කැපවීමක් තියෙනකොට අපි යාට කැමති වෙනවා. හරි. මේ භවයේදීම ආර්ය මාර්ගයට පත් වෙන්න පුළුවන් කියන දැන් විශ්වාසයක් බලාපොරොත්තුවක් තියෙන. ඉස්සර තිබුණේ නැහැ එහෙම එකක්. ඉස්සර තිබුණේ අපි දම්පින්කම් කරගෙන ජීවත් වෙලා ඉඳලා සුගතිගාමි වෙන්න විතරයි තිබුණේ. දැන් තියෙනව නේද බලාපොරොත්තුව? ආර්ය මාර්ගයට මේ ජීවිතය තුළ ඇතිකපත් වෙන්න පුළුවන් කියලා. එහෙම බලාපොරොත්තුව නැති අයත් ඇති, තියෙන අයත් ඇති. ඊළඟට තමයි මට ඒකාන්තයෙන්පත් වෙන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙන්න ඕන. ඒ විශ්වාසය තුළ තමයි යාට දිරියක් ශක්තියක් හැදෙන්නේ. ඒ ලබා ගන්න මට නම් මේක අවබෝධ කරගන්න බෑ කියන හීනමානයක් තියෙන කෙනෙක් මෙතන ඉන්නවා නම් වහාම ඒක අත්හරින්න. හීනමානයකින් ඉන්නවා නම් මට නම් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ, ඒක සෑහෙන ප්‍රඥාවක් තියෙන අයට පමණයි අවබෝධ කරගන්න පුළුවන්, අනේ මට නම් බැරුව ඇති කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක හීනමානයක්. ඒක අත්හරින්න. ඒක අත්හැරලා දාලා වීරය කරන ධර්ම අවබෝධය පිණිස. බුදුරජාණන් වහන්සේගේ එක දහම් පදයක් ඇතුළෙත් පින්නතුරි නිවන තියෙනවා. නමුත් පේන්නේ නැහැ පින්නතුන්ට. සබ්බේ සංඛාරා අනිච්චා කිව්වත් සබ්බේ ධම්මා අනාත්තා කියලා කිව්වත් මේ හැම කාරණයක් ඇතුළෙම හැම වචනයක් ඇතුළතම නිවන තියෙනවා. සංකිටේර පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියනකොට ඒක ඇතුළේ නිවන තියෙනවා. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන වචනේ ඇතුළේ නිවන තියෙනවා. මොන ගාථාවේද මොන බුද්ධ සම්බුද්ධ භාෂිතයේ තුලද නිවන නැත්තේ කියලා කියන්න බෑ. මොකක් මොන වචනේද නිවන නැත්තේ, මොන සූත්‍රේද නිවන නැත්තේ කියලා කියන්න තරම් හැම දැනම නිවන තියෙනවා. දැන් පිළිතුරු හිතේ ඒක දැන් අලුත් දෙයක් කියන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අලුත් දෙයක් නෙවෙයි කියන්නේ. ඒ හැම වචනයක් ඇතුළෙම, දේශනයක් ඇතුළෙම, ගාථාවක් ඇතුළෙම, සූත්‍රයක් ඇතුළෙම තියෙන නිවන ඔබ නොදකින නිවන පෙන්වලා දෙන්නේ. පැහැදිලිනේ? ඒක තුල නිවන තියෙනවා, ඒක දකින්නේ. දැන් ඔයන්ට විශ්වාස කරනවද මේ පොළොවේ යට මැණික් තියෙනවා කියලා? මැණික් තියෙනවා මේ පොළොවේ යට. හැබැයි මොකද්ද අපේ තියෙන සිද්ධිය? දකින්නේ නැති එක. එතකොට කවුරු හරි ඇවිල්ලා මේක හාරලා කැනලා මේකේ මැණික් මතු කරලා දුන්නොත් හිතන්න පුළුවන් බලන්න අපි මෙච්චර ආගමිකකම් වලින් ජීවත් වුණා, කූටි ගණන් වටින මැණික් මේ පොළොව යට තිබිලා තියෙනවා කියලා. ආන්න ඒ වගේ තමයි පුන්නතුන. මැණික් ගල් උඩ ඉඳගෙන රොටි තම්බන් කනවා මිනිස්සු. ඒ වගේ මේ විශාල දර්ශනයක් අපිට තියෙද්දි, විශාල දර්ශනයක් තියෙද්දි තාම දුක් විඳිනවා. ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්නවා. වේදනාකාරී දේවල්ම විදෝ විදු ඒව පස්සෙම දුවනවා. ඒකත් හරියට අර මැණික් ගල් උඩ රොටි තම්බන් කාලා දුප්පත් ජීවිතයක් ගත කරන මිනිස්සෙක් වාගේ. එයා දන්නේ නෑ. ඒ නිසා ඔබ නිවන යට කරලා නිවන උඩ ඉඳගෙන දුක් විඳිනවා. මෙන්න නිවන මතු කරගන්න ක්‍රමයක් කියලා දෙනවා. මොකද්ද නිවන මතු කරගන්න තියෙන ක්‍රමය? නිවන මතු කරගන්න තියෙන ක්‍රමය තමයි ඉස්සල්ලාම නිවන වහලා තියෙන දේවල් අයින් කරන්න ඕන. දැන් ගොඩනැගිල්ලක් කඩාගෙන වැටිලා කවුරු හරි යට වුණොත් අපි මොකද කරන්නේ? ඉස්සල්ලාම පුජ්‍යලය ගන්නව නෙමෙයි, අපි ඉස්සල්ලාම කරන්නේ යාව යට වෙලා තියෙන දේවල් ටික ඉස්සල්ලා අයින් කරන්න ඕන. ඒකට යාව වැහිලා තියෙන දේවල් අයින් කරන්න ඕන. ආන්නේකට නිසා මේ මේ නිවන වැහිච්ච, නිවන ආවරණය වෙච්ච දේවල් ටිකක් තියෙනවා. ඒවට ඒ ඒ වචනේම තමයි ඒකත් හඳුන්වන්නේ. මොනවද? නීවරණ. නිවන වසා ඇති, නිවන අහුරා ඇති නීවරණ කීයක් තියෙනවද? පංච නීවරණ තියෙනවා. මේ නීවරණ වලින් තමයි මේ මේ නිවන වැහිලා තියෙන්නේ. නිවන වසා ඇති හේයින් ඒව නීවරණ කියලා කතා කරනවා, දේශනා කරනවා. ඒව දුරු කරගන්න ඕන. ඒව දුරු කරගන්න නම් මොකද කරන්නේ? මමත්වයෙන් පැත්ත අරගෙන මේක කරන්න බෑ. නීවරණ දුරු කරන්න මමත්වයේ පැත්ත අරගෙන කරන්න බෑ. මොකද මමත්වයේ පැත්තට සම්බන්ධයි නීවරණ. හැම කෙනෙකුටම ඉන්නව නේද මමේ? දැන් මෙතන ඔක්කොම එක්කෙනෙක්ද? ධර්ම අවබෝධය වුණාම ඔක්කොම එක්කෙනෙක්. බෝධුන් සත්වයා සිය දෙනෙක් සිය දෙනෙක්, දහ දෙනෙක් දහ දෙනෙක් වෙනවා. නමුත් ධර්ම අවබෝධය කරගත්තොත් ලක්ෂයක් වුණත් එක්කෙනෙක්, කෝටියක් වුණත් එක්කෙනෙක්. එයා අෂ්ටපුරුෂ පුද්ගල කියන ඒකීය පුජ්‍යලත්වයට පත් වෙනවා ද්විත්වයෙන් තොරව. ඒක තේරුණාද? ඒ වෙනස කොතනින්ද හටගන්නේ කියලා තේරුණාද? ආර්ය භූමියට පත් වෙච්ච ලක්ෂයක් හිටියත් එතන ඉන්නේ එක්කෙනයි. කවුද එක්කෙන? අෂ්ටපුරුෂ පුද්ගල. පුතඥය 10යි නම් 10ක් ඉන්නවා, 20යි නම් 20ක් ඉන්නවා, 100යි නම් 100ක් ඉන්නවා, කෝටියක් නම් කෝටි. එක්කෙනෙක් නෙමෙයි. ඇයි ඒ බෙදිලා තියෙන එච්චර? මමත්වය නිසා. මමත්වයේ නිසා බෙදිලා තියෙනවා. මමත්වයේ ඔබට දුක් දෙනවද සැප දෙනවද කියලා දැන් තේරුම් අරගෙන ඇති මේ කාලයේම මමත්වයේ සනසන්න දරපු උත්සාහය තුල. මමත්වයේ ඔබට දුකද දෙන්නේ සැපද? දුක දෙන්නේ. සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියන්නේ ওই මමත්වයට, ওই සිතට, ওই දැනෙන දෙයට තමයි. ওই දුක කියලා දැනෙන්නේ මහන්නේ ඔන්න මෙතනයි දුක තියෙන්නේ, හිතේ දුක තියෙන්නේ. ඒක දුක කරගන්නේ කවුද? මමමයි. දුකත් මම, දුක කරගන්නේ මම. මොනවද දුක කරගන්න බැරි? ඕන දෙයක් දුක කරගන්න පුළුවන්. එක්තරා දුවෙක් දවසක් අම්මට හොඳටම බයිනවා. අම්මා මොනවද අපිට කළලා තියෙන්නේ? අපිට අර නුගේ කොට ගෙයයි BMW එකයි විතරයිනේ දුන්නේ කියලා බයිනවා. නුගේ කොට අක්කර භාගයක ගේකුයි හොඳ BMW වාහනයකුයි දුන්නට පස්සේ මේ දුවා බනිනවා, අම්මා අපිට මොනවද කළලා තියෙන්නේ කියලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? එයා ඕන කෙනෙකුට දුකක් කරගන්න පුළුවන්, දුප්පත්කම හදාගන්න පුළුවන්. එයා හිතනවා සුපිරි ගණයේ BMW කාර් එකක් පාවිච්චි කරමින් මේ ප්‍රධාන නගරයක විශාල කෝච් එකක් කෝටි ගණන් වටින ස්ථානයක අක්කර භාගයක විතර ඉඩමකුත් තිබෙනවා, හොඳ තට්ටු නිවාස දෙකක පමණ ගේකුත් තිබිලා. හිතන්නේ මොකද්ද එයා? අපිට නෑ, අපිට දුප්පත්, අපිට අම්මා මුකුත් කළා නෑ. එතකොට දුප්පත්කම කොහෙද තියෙන්නේ? හිතේ. තිබං කිව්වා අම්මා දාන්ත දීපු දේවල් බලා ගන්න පුළුවන් කණ්ණාඩියක් විතරට ගිහින් බලන්න කියලා. එතකොට මේ පේන දේවල් ඔක්කොම අම්මා දාන්ත දීපු ඒවා තමයි කියලා. එවන මනස තමයි පෝසත්කම තියෙන්නේ, මනස තමයි දුප්පත්කම තියෙන්නේ. මනසින්ම තමයි පෝසත් කියලාත් හිතන්නේ, මනසින්ම තමයි දුප්පත් කියලා හිතන්නේ. මේ ආර්ය ධර්ම ඉගෙන ගත්තොත් වෙන තුනේ යා දුප්පත් නැහැ. ගහක් යට රෙදි කෑල්ලක් කියලාගෙන නිදාගෙන අවදි වෙන කෙනෙක් වුණත් ගයක් නැතුව ගහක් යට පතර බෝතලයයි පොඩි හට්ටි මුට්ටියකුත් තියාගෙන ගහක් යට නිදාගෙන අවදි වෙන කෙනෙක් වුණත් එයා දුප්පත් කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ බොහෝ වෙලාවට ගස් යට සැතපුන අවස්ථා තියෙනවා. මේ අපිත් මේ පැවිදි ජීවිතයේ බෝගස් යට මේ පහන් කරන්න, ගස් යට ගල් ගුහාවල්වල ජීවිතේ ගත කරන්න කාලයේ ඒ දුන. ඒ කාලයල්වල ඒක ප්‍රගුණ කරන කාලයන් තුල විශේෂයෙන්ම ඒ කොතන වුණත් ඔරොත්තු දෙන්නටත් පුළුවන්. මේ ආර්ය ධර්මයේ තේරුම් එයාට මාලිගාවක් තුල ඉන්නත් පුළුවන්, ගහක් යට තුල ඉන්නත් පුළුවන්, දුෂ්කර ගම්මානයක ඉන්නත් පුළුවන්, මහ නගරයක ඉන්නත් පුළුවන්, දියුණු රටක ඉන්නත් පුළුවන්. කොතනක කොතෙන්ද දැම්මත් එයා වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔබේ පෝසත්කමේ මින්ම ඔබ හදාගෙන ඇති. ඇති නැති ස්වභාවයෙන් පෝසත්කමේ මින්ම ඇති. මම මෙච්චර පෝසත්. මගේ නිලය මෙච්චරයි, මගේ බලය මෙච්චරයි කියලා හදාගෙන ඇති ඔබට ගණන. කිසි තේරුමක් නැහැ. මේ අනන්ත විශ්වයේ, අප්‍රමාණ විශ්වයේ, අප්‍රමාණ සත්ව සමූහයක් අතර ඉතාම සුළු කාලයකට වසර 80කට 90කට 100කට යටත්ව ඉපදුණු මේ සත්වයා හීන ලෝකයක ඉන්නවා කියලා තේරෙන්නේ නැද්ද? වෙන අය නෙමෙයි මේ, ඔබ තුලම ඒක දකින්න නේ. ඔබ තුලම දකින්න මේ හීන ලෝකයක, මවාගත් ලෝකයක නේද මේ ඉන්නේ. මේකෙන් කියන්නේ වැඩ කරන්න එපා, මේ වස්සාව කරන්න එපා කියන එක නෙමෙයි. මේක තේරුම් අරගෙන කටයුතු කරනකොට මේ දර්ශනය තුලින් මේ අනිත්‍යයි කියන දර්ශනය තුලින් ඔබේ ජීවිතයේ ගැටලු සියල්ලක්ම निराකරණය වෙලා යනවා, සංසුන් වෙලා යනවා, ප්‍රශ්නවලට hina වෙන්න පුළුවන් ගුණයක් හට ගන්නවා, අසහනේ ආතතිය නැති වෙනවා. ඒ නිසා ගොඩාක් වැඩ කටයුතු කරන්න හොඳින් හැකියාව ලැබෙනවා, හැමෝටම ප්‍රිය වෙනවා, ශාන්ත බවක් දැනෙනවා. එතකොට පින්නතුණි තමන්ගේ වෘත්තීය මට්ටමෙන් උනත් තමන් ඉහළට යන්න එයාට ශක්තිය ලැබෙනවා. දැන් මානසික අසහනය ආතතිය මිනිසුන්ට අප්‍රිය වෙන ගතියක් තිබුත් එම් ඉස්සරහට යන්න පුළුවන් ඈ යන්න බෑනේ. ඉතින් මේ ගුණාංග පහළ වෙනකොට එයාට ඉස්සරහට යන්න හැකියාව ලැබෙනවා. ඔබේ හිතේ තියෙන දෙයක් මටවත් තව කෙනෙකුටවත් අයින් කරන්න ඔබ ඉඩ දෙන්නේ නැහැ. තේරුණානේ? ඔබේ සිතේ දේ අයින් කරන්න ඔබම සූදානම් වෙන්න ඕන. අපිට නොකියත් බෑ ඔබ ඔබේ සිත සුද්ධ කරන්න. දැන් වෛද්‍යවරයෙක් ළඟට හරියට තුවාලයක් අරන් ආවා වගේ. දැන් ඔබට නොකිය ඔබ හක බලාගෙන ඉන්න වෙලාවක එකපාරට වෛද්‍යවරයා තුවාලෙට වේදනානාශක හරි මොනවා හරි පිරිසුදුකාරකයක් හරි පුළුන් කෑල්ලක් හරි එකපාරට තිබ්බොත් එහෙම ඔබ ගැස්සිලත් යයි මොකද ඒ කියලා. එතකොට අපි ක්‍රමානුකූලව තුවාලයක් තියෙන කෙනා වෛද්‍යවරයාට තුවාලෙ බාර කරනවා. එහෙම නේද? සූදානම් වෙලා ඔන්න දත් මිටි කන්න සූදානම් වෙලා අහක බලාගෙන ඇස් දෙක පියාගෙන ඈ තුවාලෙකට බෙහෙත් දානකොට කකුල ආයියෙන් අල්ලගෙන කකුලේ නන් නේද? අත හයියෙන් අල්ලගෙන අත්දැකීමක් ඇති නේද තුවාලෙකට බෙහෙත් දාමු. ඔන්න තුවාලේ වෛද්‍යවරයාට බාර කරලා සූදානම් වෙන. එතකොට එතනින් එන වේදනා ටික එයා සලකන්නේ වෛද්‍යවරයාත් එක්ක තරහ වෙනවද? නෑ, එතනින් එන වේදනා ටික හැම දෙයක්ම සලකන්නේ මට කරන මට දයාවට කරන්නේ මට ආදරයට මේ කරන්නේ මේ වෛද්‍යවරයා මේ දැන් හම් කෑලි කපනවා මේ පුළුන් කෑලි දාලා හාරනවා. එච්චර ලොකු තුවාල ඇති වෙලා නැති වේද? සමහර අපි ඉස්පිරිතාලෙට ගියාම දැකලා තියෙනවානේ හාරනවා. එතකොට මේ හැම මොහොතකම අපි කල්පනා කරන්නේ මේ රිදුම් එකක්වත් මට රිදවන්න නෙමෙයි මාව සනීප කරන්න කියලා. අන්න ඒක නිසා සද්ධර්මයේ තුලදීත් ඔබට විවිධ රිදුම් ලැබෙනවා. සද්ධර්මයේ දේශනා කරද්දී ඔබේ මමත්වයට දොස් කියනවා. ඔබේ මමත්වයට විස බීජ නාශක අර ද්‍රව්‍යයක් දැම්ම වගේ ගිනියම් දවිල්ල හට ගන්නවා සද්ධර්මයේ. සද්ධර්මයේ අහනකොට මොලේ දන්න පටන් ගන්නවා සමහර අයට. සමහර අයගේ මනස ගිනි ගන්නවා වගේ තේරෙනවා. මොකද හේතුව? අර තුවාලෙට ලුණු වතුර වැටුණා වගේ. විස බීජ නාශකයක් වැටුණා වගේ. දෙවිලක් හට ගන්න. හැබැයි තමන් ඒ තුල දැනගන්න ඕන මේ ගුරුවරයාගේ මේ මහන්සිය මගේ යහපත උදෙසායි. දැන් පාසල් කාලේ වුණත් එහෙමයි. සර ගුරුවරයෙක් තුල ඒ අධ්‍යාපනය ලබා දීමට තියෙන මහන්සිය අපි දකින්න ඕන. අපිට තියෙන ආදරයක් හැටියටනේ, අපිට තියෙන වෛරයක් හැටියට අපි දකින්න පටන් ගත්තා නම් මොකද වෙන්නේ? ගුරුවරයා කෙරෙහි වෛරය ඇති කරගෙන එතන අධ්‍යාපනය ඇති කරගන්නේ නැහැ. අන්න එවැනි තත්ත්වයක් ඇති වෙනවා. අනිත් එක තමයි දැන් වෛද්‍යවරයා කියන කෙනාව ඕක හොයාගෙන ගිහිල්ලා කවුරුත් එහෙම ලේසියෙන් බෙහෙත් දාන්නේ නැහැ. ඔබම තමයි හොයාගෙන ඇවිල්ලා බොහොම කැපවීමෙන් පෝලීමේ ඉඳලා නම්බරයක් අරගෙන වෛද්‍යවරයාට යොමු වෙන්න ඕන. ආන් ඒ වගේ කෙනෙක් වෙන්න ඕන ඔබ. එහෙම නැති කිසිම කෙනෙකුට අපි බෙහෙත් දාන්නේ නැහැ. එන්න ඕන, නම්බරයක් ගන්න ඕන, නම්බරේ එනකන් ඉන්න ඕන, නම්බරේට ඇවිල්ලා වාඩි වෙලා බෙහෙත් දාගෙන යන්න ඕන. එහෙමද ලෑස්තිය? අන්න ඒ අයට විතරයි බන. අනිත් අය නම් එනවා. මොකක්ද දන්නේ නැහැ හාමුදුරු කියන්නේ. පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕන. ඒගොල්ලන්ට පුළුවන් අනිත් අයට බෙහෙත් දානවා බලාගෙන ඉඳලා යන්න. ඒගොල්ලන්ට හිතේ ඉඩක් නැහැ බන කියන්න. මොකද ඒගොල්ලෝ සූදානමක් නැහැ තුවාලට බෙහෙත් දාගන්න. බලන්න ඔබ විසින් ඔබේ තුවාලය සනීප කර ගැනීම සඳහා කැපවීමක් තියෙනවද කියලා බලන්න හිත ඇතුලේ. විදර්ශනා කළ බලන්න. ඔබ විසින් කැපවීමක් තියෙනවද ඔබේ තුවාලයට බෙහෙත් දාගන්න? පින්නතුනේ අපි ආරණ්‍යයක් ආරණ්‍යයක් ගානේ, ගුරුවරයෙක් ගුරුවරයෙක් ගානේ මට කිසිම සැකයක් නැතුව මේ ආර්ය ධර්මයත් සම්මත අනිකුත් සියලුම භාවනා ධර්ම ගැනත් කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සියලු භාවනා වර්ග මම ඉගෙනගෙන විතරක් නෙමෙයි ප්‍රායෝගික ඒවා වඩාපු ගුරුවරු ළඟට ගිහිල්ලා ප්‍රත්‍යක්ෂ කරපු නිසා, ප්‍රතිවේද කරපු නිසා ඒ භාවනාවන් වල තියෙන ගුණාංගත් මම කියන්න පුළුවන්. නමුත් මේ පින්නතුන්ට හොඳම දේ, වටිනම දේ, අමාරුම දේ සරලම ආකාරයට මේ දෙන්නේ. එතකොට ඔබ සලකන්න ඕන බොහොම ලොකු ගරුත්වයකින්. මේක ලේසියෙන් මේ පින්නතුනේ ගිහි ජනයාට දෙන එකක් නෙමෙයි. මේක තියෙන්නේ දැඩි යෝගාවචර ජීවිතයකට නැඹුරු වෙච්ච යෝගියෙකුට පමණයි. දැන් ඕගොල්ලෝ ගිහි ජීවිතේ කාල බීලා ඇඳලා පැළඳලා සාමාන්‍ය විදියට දන ධාන්‍ය හම්බ කරගෙන දරු මල්ලන් හදාගෙන ජීවත් වෙනවයි කියන වටපිටාවනේ තියෙන්නේ. ඒකනේ තියෙන්නේ. ඉතින් ඒක නෙමෙයි, එහෙම කෙනෙකුට නෙමෙයි මේ ධර්මයේ හදලා තියෙන්නේ. සම්පූර්ණ ජීවිතය කැප කළා ධර්මයේ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන කෙනෙකුට මේ ධර්මයේ තියෙන්නේ. නමුත් මේ පින්නතුන්ට මේක සම්බන්ධ කරවල කොහොම හරි කියලා දෙන්න උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් උත්සාහ කරනවා නම් ඔබ ඒක දිහා දකින්නේ කොහොමද? ඒක දකින්න ඕනේ, ඒක මහා කරුණාව. තේරුණා නේද? පොඩි කරුණාවක් නෙමෙයි ඒක, මහා කරුණාවක්. අනේ අපි වගේ වැඩියේ මේ ආධ්‍යාත්මයක් කරා සිත යොමු නොකරපු අපිට මේක අපිට තේරෙන බසට ගෙනල්ලා හිල් කරලා අස්සන කරලා හදලා වඩලා ඒක අවබෝධ කරගන්න සලස්සනවා නම් ඒක මොනතරම් භාග්‍යයක්ද, වටින දෙයක්ද, උත්තරීතර දෙයක්ද කියලා කල්පනා කරන්න. ඉතින් සමහර අය මෙච්චර අමාරුවේ මෙච්චර කරුණාවෙන් දෙන දේත් මේක දිහා බලන්නේ හතුරෝ විදියට. එතකොට මොකද වෙන්නේ? එතකොට අර දේශකයාට ඇති වෙන්නේ හරි කලකිරීමක්. මෙච්චර කරුණාවකින් මේ මනුස්සයාට දෙන්න හදන දේ පිළිබඳව මේ මනුස්සයාව තැකීමක් කරන්නේ අනේ නැති හැටි කියලා හිතනවා. තේරෙනා නේද? හරි සංවේගයක් උපදිනවා. පෞගේ කාලේ අපේ බෞද්ධයා නාලිකාවෙන් දරුවෝ 5 දිනකට වඩා ඉන්න මේ අම්මලාට තාත්තලාට පවුල් වලට මේ මාසෙට යම්කිසි ගාණක් මුදලක් දෙන මේ වැඩපිළිවෙලක් තිබුණා. ඉතින් මම එක්තරා ගම්පදේශයකට ගිහිල්ලා එහෙම දුප්පත්ම පවුලක් හිටිය දරුවෝ 5 දිනක් විතර ඉන්න මම ඒගොල්ලන්ට කතා කරලා කිව්වා මේ නාලිකාවට මෙහෙම ලියුමක් දාන්න, ඕගොල්ලෝ මෙහෙම මේ පවුලේ විස්තර කියලා. එතකොට ඕගොල්ලන්ට මාසිකව ගාණක් හම්බ වෙන්න සමහර ලාවට හොයලා බලලා දෙන්න කටයුතු කරાવી කියලා. ඊට පස්සේ ඒක කරගන්න ඕන විදි ලිපිනේ මේ ඔක්කොම දුන්නා. ඒ මිනිස්සේ අහගෙන අහගෙන ඉඳලා අවසානයේ අහුව වචනේ දන්නවද ඔබ මොකද්ද කියලා? මේ විදියට එක පවුලක් බඳ ගත්තාම ඔබ වහන්සේට කීයක් හම්බ වෙනවද කියලා. ඉතින් මං ඒ වැඩේ සම්පූර්ණයෙන් නතර කළා. එහෙව් පිරිසක් ඉන්නේ හැම දිස්සේම අසුභවාදී විදියට බලනවා, ඍණාත්මකව බලනවා, අගුණ විදියට බලනවා. ඉතින් අපේ මිනිස්සුන්ට කරන්න බෑ. අර ඉතින් අර අනුකම්පාව සම්පූර්ණයෙන් ඉතින් අයින් කර අයින් වුණා. එතන ඉඳලා මේ මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න හරි, උපකාරයක් කරන්න හරි, දරුවෙකුට ශිෂ්‍යත්වයක් දෙන්න හරි, කරන වැඩපිළිවෙලකින් හරි සම්පූර්ණයෙන්ම අපි අයින් වුණා. මොකද හේතුව මේ මිනිස්සු කිව්වොත් එහෙම නිකන් හරි මේ පුංචි ළමයි පෙන්නලා මේ හාමුදුරුව හම්බ කරන් ගන්නවා කියලා නේ. කාට කියන්නද මොනද? ඊට මීට වැඩිය හොඳයි දන්න බණක් කියාගෙන පාඩුවේ ඉන්නවා කියලා. එදා ඉඳලා මොකුත් නැහැ මේ මිනිස්සුන්. මේ මිනිස්සු දුප්පත් වෙලා තියෙන විහි මොලේ නේද කමට. එහෙම නැතුව දුප්පත්කමක් රටේ නැහැ පින්නතුනේ. නිර්මාණශීලී නම් තමගේ ගේදොර හදා ගන්න පුළුවන්. ඈ තමන්ගේ වටපිටාව හදා ගන්න පුළුවන්. මේ ස්වභාවික සම්පත් තියෙන රටක්. තමන්ගේ හිත හදා ගන්නත් පුළුවන් ධර්මයේ තියෙන රටක්. හිත හදා ගන්න ඕන. තමන්ගේ හිතේ තියෙන කුණු ගොඩ ඔය විදියටම පැහි පැහි කුණු වෙවි තියෙන්න දෙනවද? එහෙම නැත්නම් ඔය හිත සෝදනය කරලා ඉවත් කර ගන්නවද? ඔබම තමයි ඔය කහල ගොඩවල් හිතෙන් අයින් කරන්න ඕන. ඔය හැම කහල ගොඩක්ම රැස්සෙන්න භාජනේ තියලා තියෙන්නේ ඔබ. කුණු පිරෙන්න කුණු වලක් හදලා තියෙන්නේ ඔබ. මොකද්ද මේ කුණු වල සියලු කුණු රැස්සෙන කුණු වල මොකද්ද? මමේ කියලා දකින නිසා, හිතන නිසා, විඳින නිසා, විඳවන නිසා, ජීවත් වෙන නිසා. මමේ කියාගෙන නැගිටින්නේ. මමේ කියාගෙන වැඩ කරන්නේ. මමේ කියාගෙන පින්දහම් කරන්නේ. මමේ කියාගෙන දන් දෙන්නේ. මමේ කියාගෙන භාවනා කරන්නේ. මමේ කියාගෙන මෙවිදිනෝ. මමේ කියාගෙනම රස්සාව කරනවා, වැඩ කටයුතු කරනවා. මොනවද මේ හැම දෙයකින්ම රැස් වෙලා තියෙන අවසානේ? වේදනා, 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 වේදනා කියන්නේ කුණු ගොඩක්. දැන් බලන්න වේදනාවක් දෙන්නේ දුක්ඛ වේදනා. වේදනා කියන එක ඒක ඇතුලේ කියවනවා. තේරුණානේ? එතකොට සැප වේදනා, වේදනාව කියලා කියන්නේ මොකද්ද? කැක්කුම. කැක්කුමක් තියෙනවා. උපේක්ෂා වේදනා, කැක්කුමක් තියෙනවා. එතන වේදනාව කියලා කියන්නේ ඒකයි. එතකොට නිවන වේදනා කියන ගුණයෙන්ද හඳුන්වන්නේ? නෑ. ආවේදීත කියලා නේ. කැක්කුමක් නෑ නිවනේ. නිවන තුල කැක්කුමක් නෑ. එහෙමනම් දැන් ඔබ කැක්කුමක් තියෙන දේවල් එකතු කරමින් ඉන්න ස්වභාවයක් තියෙන, කැක්කුමක් නැති වෙන්න ඕන. කැක්කුමක් නැති වෙන්න ඕන. කොහොමද මේ කැක්කුමක් නැති වෙන්නේ? මේ පිටින් නෙමේ පින්නතුනේ මේ මමත්වයේ තියෙන්නේ. කොහොමද? ගැඹුරේ. හිත ගැඹුරේ තියෙන්නේ මමත්වයේ. ඔබ කතා කළ යුත්තේ ඔබේ හිතේ තියෙන ගැඹුරු ස්වභාවයට. සංවර කරගත යුත්තේ ඔබේ ගැඹුරු ස්වභාවය, පිට ස්වභාවය නෙමෙයි. සමහර අය පිට තියා බලාගෙන නම් කියනවා, අනේ මං හරි හොඳයි, මං වරදන්නේ නැහැ, මං කාටවත් වරදක් නැහැ, මං හරි ෂෝක් කියලා. තමන්ගේ හිත ගැඹුර බලන්න ගියාම තමයි පේන්නේ අර වහලා තිබිච්ච ඩැනේජ් වල ඇරියා වගේ තමයි. කොහොමද වහලා තියෙන ඩැනේජ් වල ඇරියාම ලස්සන සූඳක් එනවා නේද? මිනිස්සුන්ගේ හිතත් එහෙමයි. හිත ගැඹුර ඇරලා බැලුවොත් එහෙම අර වහලා තිබිච්ච එක මිනිස්සු ඔක්කොම වහලා තියෙන යටහිත. ඒකට තමයි මිනිස්සු රැස් කරන කුසල් අකුසල් ඔක්කොම ගඳ ගන්න දේවල් ටික මේ තැම්පත් වෙන තැන. ඒ නිසා ඒ ඩැනේජ් වලට උපමා කරන්න පුළුවන් මිනිස්යාගේ මමත්වය. මමත්වයෙන් යුක්ත මිනිස්සේ, සක්කාය දිට්ඨියෙන් යුක්ත මිනිස්සේ ආනන්තරිය පාප කර්ම කරන්න පුළුවන්, පෙළඹෙන්න පුළුවන්. තේරුණානේ? දැන් මේ ආර්ය ධර්මය අවබෝධ කරගත්ත උත්තමයෙක් විතරයි කිසිසේත්ම පංචානන්තරිය පාප කර්මයකට පෙළඹෙන්නේ නැහැ කියලා බුදු කෙනෙක් සාක්ෂි දරලා තියෙන්නේ. මෙතන ඉන්න පුතජන මට්ටමේ ඉන්නවා නම් යම් කිසි කෙනෙක්, ඒ ඕනම කෙනෙක්ට හේතු සකස් වුණොත් එයා පංචානන්තරිය පාප කර්ම එකක් කරන්න උනත් ඒ හිත නැඹුරු වෙනවා. ඒ කියන්නේ අවීචි මහ නරකයේ බුද්ධාන්තර ගණනාවක් වුණත් ඉන්න විඥානේ හදාගන්න පුළුවන් කම එයාට තියෙනවා. ඇයි? මමත්වේ නිසා. දේවදත්ත සියලුම කෙනෙහිලිකම් කරේ බුදුහාමුදුරුවන්ට. ඇයි? මමත්වේ නිසා. මමත්වේ නැති උතුමෝ අතහැරලා දාන්න. හොඳින් කිව්වා, තා පොඩ්ඩක් සැරෙන් කිව්වා, අහන්න නැත්තම් අතහැරලා දැම්මා. රාස්වපාලකයාට කිව්වේ නේ, ස්වාමීනි මම හොඳින් කියලා බලනෝ, හීලෑව කරලා කෑම දීලා හදාගන්න පුළුවන්ද කියලා. බැරි වුණොත් මං සැරෙන් තරවටු කරලා බලනෝ, හරි ගියේ නැති වුණොත් පරම්පරාවේ නම රැක ගන්න මං ඒ අශ්වයා ඒ අලියව මරලා දානවා කිව්වා. ඉතින් මාත් ඒකම තමයි කරන්න කියලා බුදුහාමුදුරු කිව්වා. ඊපස්සේ කිව්වා, බුදුවරුන්ට ඒක ගැළපෙන්නේ නැහැ නේද මරලා දාන එක කියලා. ඉතින් අපගේ මරලා දෑම කියන්නේ අතහැරීම කියලා කිව්වා. ඒක මරණය හා සමානයි. ආර්ය ධර්මයේ කෙනෙකුට අහිමි වුණොත් ඒක මරණය හා සමානයි පින්නතුනි. ඔබේ සතුරු පුජ්‍යලයක් ඉන්නවනම්, සතුරෙක් ඉන්නවනම්, එයාගෙන් පලිගන්න ඕන නම් ඔබට කරන්න තියෙන එකම එක දෙයයි. මොකද්ද? මේ සද්ධර්මය අහන්න දෙන්න එපා. තේරුණා නේද? මේ බණපදේ අහන්න දෙන්න එපා. මොකද හේතුව මේ බණපදේ අහන්න දුන්නොත් එහෙනම් එයා සුගතිගාමි වෙනවනේ. එයාට ඒ යන වැඩ ටිකම කරගෙන යන්න දෙන්නේ. එතකොට අපිට යාව අවීචි මහා නරකයට යවන්න පුළුවන්. තේරුණා නේද? එතකොට හරි ලේසියෙන් පිළිගන්න ක්‍රම. නිකන් මේ ලෝකෙ නිකන් මේ මේ සතියකට මේ ඇරස් කරලා එහෙම මේ වැඩක් නැහැ. අපි සදාකාලික අපායට යවන්න පුළුවන් එයාට. ඒ නිසා බුද්ධ රත්නයට ගරහන, ධම්ම රත්නයට ගරහන, සංඝ රත්නයට ගරහන කෙනෙකුට දෙන්න එපා ධර්මය. මොකද හේතුව මේ මිනිස්යාගෙන් පිළිගන්න තියෙන හොඳම ක්‍රමය. තේරුණා නේද? මාත් එහෙම කෙනෙක්ගෙන් පිළිගන්න තියෙනවනම් හොඳම ක්‍රමය තමයි යාට සද්ධර්මය දෙන්නේ නැහැ. කෙනෙකුට උදව් කරන්න තියෙන, කෙනෙකුට ආදරය දක්වන්න තියෙන, කෙනෙකුට දයාව දක්වන්න තියෙන හොඳම ක්‍රමය තමයි සබ්බදානං ධම්මදානං ජිනාති. ලොකුම දායාදය, ලොකුම පරිත්‍යාගය, ලොකුම දේ ධර්මය. ඒ නිසා ගොඩාක් වටින දෙයක්. අපි හිතමු ධර්මය කියන එක බේස්ලට් එකකට, චේන් එකකට වඩා වටිනව නේද? සද්ධර්මය කියන එක එහෙම වටිනකම කියන්න බෑ. ඔබ හොඳයි බ්‍රේස්ලට් එකක්, චේන් එකක්, මාලයක් දෙන්නේ මොනතරම් ආදරණීය කෙනෙකුටද? ඔබේ ජීවිතයට මොනතරම් වැදගත් වූ කෙනෙකුටද? ගොඩාක් වැදගත් වූ කෙනෙකුට නේද? ගොඩාක් ආදරණීය කෙනෙකුට නේද? හතුරෙකුට දෙනවද ගිනිල්ල? අපහැදුණු කෙනෙකුට දෙනවද? නෑ. තමන්ගේ දුවාට, තමන්ගේ දරුවට, තමන්ගේ බිරිඳට, තමන්ගේ මහත්තයට, තමන්ගේ අම්මට, තමන්ගේ ඥාති නංගිට දෙන්න පුළුවන්. මේක දෙන්නේ අනේ අපිට උදව් කරපු කෙනා, මෙයාට අපි මේ බර්ත්ඩේ එකට මේක දෙන්න ඕන කියලා දෙයි. ඉතින් මේ සද්ධර්මයත් එහෙමයි. ශ්‍රද්ධාව ඇති අයට, ප්‍රඥාව ඇති අයට, ගුණය ඇති අයට තමයි මේක දෙන්නේ. ඒ ගුණ නැත්තම්, ආමඳුරන්ගේ හිතේ මෙයා කෙරේ පැහැදීමක් ඇති වෙලා නැත්තම් දෙන්නේ. පිනොත්‍රි මම ඔන්න මේ පොයේද වන්දනා ගමනක් යද්දි දවසක එක තැනක දානි ගන්න වෙලාව කිට්ටු වෙලා, ඉතින් ඒ ගෙදරකට කතා කරලා ඒ ගෙදරට වැඩම කළා. වැඩම කළාම අනේ අම්මා බොහෝම සන්තෝෂයෙන් අපිට දානි දෙන්න ඔක්කොම සකස් කරලා කටයුතු කරා, දානි දුන්නා. මේ අම්මා කිව්වා මේ අපි ගිය සතියේ හාමුදුරනේ සියක් නමකට දානෙකුත් දුන්නා. අහවල් හාමුදුරුව, අහවල් හාමුදුරුවත් වැඩම කළා. මගේ එකම බලාපොරොත්තුව මේ සියක් නමකට දානි දීලා මේ භවයේදීම මාර්ගඵල අවබෝධයක් ලබන්න. දැන් බලන්න මේ අම්මගේ තිබුණු හිතේ තිබුණු ධෛර්යය, ශක්තිය. මං සියක් නමකට දානි දීලා ප්‍රාර්ථනා කරේ මොකද්ද? මේ ආත්මේ නිවන් අවබෝධය කරගන්න. එච්චරමයි මම ප්‍රාර්ථනා කරේ. දැන් මේ ලොකුවට බණපදයක් ඇහිලත් නැහැ. හැබැයි මේ විදුහල්පති වරිණියා, ඒ වගේම දහම් පාසල් ප්‍රධාන ආචාර්යවරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. ඒකට යම්කිසි බුද්ධියක්, ධර්මය ගැන යම්කිසි උගත්කමක් තියෙන. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් වයස නිසා, රිටා වෙච්ච නිසා කම් ඇහින්නේ නැහැ. ඒ වුණාට මෙයාගේ තිබුණු ශ්‍රද්ධාවට, එයාගේ තිබුණු ඒ උනන්දුවට පින්නතුනේ අපේ හිතේ යම්කිසි ශ්‍රද්ධාවක් හටගත්ත. මේ අම්මා ලොකු බලාපොරොත්තුවක ඉන්න අම්ම කෙනෙක්. මේ අම්මගේ මේ බලාපොරොත්තුව මට ඉෂ්ට කරන්න පුළුවන් වෙන කෙනෙක් ඉන්නේ නැහැ මෙතෙන්ට. මේක මේ දේ කරන්න පුළුවන් කෙනෙක් කියලා. ඉතින් මේ අම්මට ළඟට අඳ ගහලා, මෙන්න මේ වගේ ළඟටම අඳ ගහලා අයියෙන් කිව්වා බන්තික. කන ඇහෙන්නේ? අයියෙන් කිව්වා විනාඩි 15යි කිව්වේ. විනාඩි 15න් අනිත් පැත්ත පෙරළුණා. වාඩි වුණ කෙනා නෙමෙයි නැකිට්ටේ. ඉන්ද්‍රියන් පහක් ඇතුව වාඩි වුණා, ඉන්ද්‍රිය පහ නැතුව නැකිට්ටා. කොහොමද ඒක වෙන්නේ? ඔබට ඒක තේරෙනවද? ඉන්ද්‍රියම් පහක් ඇතුව වාඩි වුණා, ඉන්ද්‍රියම් පහක් නැතුව නැගිට්ටා. පංච උපාදානස්කන්ධයෙන්ම මිදුණා. ඉන්ද්‍රිය පහෙන් මිදුණා. ඇස මමයි, කන මමයි, නාසය මමයි, දිව මමයි, මේ මේ ශරීරය මමයි. ඊට පස්සේ මේ හයම එකතු කරලා ගන්න, පහම එකතු කරලා ගන්න එක තැන පස්පන් හන්දියක් තියෙන මන. මේ මන මමයි කියලා ගන්න ස්වභාවයෙන් මිදුණා. බලන්න ඔබටත් මිදෙන්න පුළුවන්ද කියලා. ඉන්ද්‍රියන් පහෙන් තොරව බලන්න. සඩහායතන වලින් තොරව බලන්න පුරුදු වෙන්න ලෝකේ දිහා. දැන් හාමුදුරුවෝ දිහා බලන්න සඩහායතන වලින් තොරව. සඩහායතන කියන්නේ ඉන්ද්‍රියන් 6. මන ඉන්ද්‍රියත් එක්ක 6යිනේ. පංච ඉන්ද්‍රියන් සහ මන ඉන්ද්‍රියන් වලින් 6. මේ 6න් තොරව මන් දිහා බලන්න. දැන් මේ පුහුණු වීම කළොත් තමයි ඔබේ මනස එතෙන්ට වැඩෙන්නේ. ඈ මතක තියාගන්න ඕනේ. ඒ නිසා මේ කියන පුහුණු වීම කොහොම හරි try කරන්න ඕන. කරන්න බැරි වෙන්න පුළුවන් කමන්නේ. අපි හරියට අකුරු ලිව්වේ නෑ පොඩි කාලේ. ඇදට අකුරු ලියලා හරියට ලිව්වේ. දැන් ඇදට හරි ලියන්න. ඉන්ද්‍රයන් හයෙන් තොරව බලන්න. පේනවද හාමුදුරන් වහන්සේ? කොහොමද පේන්නේ? බලන්නේ කාරණේ හරි ගැඹුරු කාරණේ. මම කියවනේ මේ සාමාන්‍ය මේ ගිහියන්ට හාම්බෝගී ජීවිත ගත කරන මේ ධර්මයේ කෙරෙහි අවධානයක් නැති මිනිසුන්ට කියන්න දෙන දෙයක් නෙමෙයි කියලා අපි මුලින්ම කිව්වා. මොකද හේතුව කියන්නේ නැත්තේ මේක හරි අමාරුයි තේරුම් ගන්න නේද? නමුත් මේක කියන්නේ කරුණාවෙන් කියන්නේ. ඉතින් ඔබ ගිහි ජීවිතයේ ඉඳගෙන ලොකු කැපවීමක් නැතුව මේක දැක්කොත් ඒක සංසාර කරපු ලොකුම පුණ්‍ය කර්මයක්. ඈ හාමුදුරුව 100ක් දකින්නට වඩා ඒක ශ්‍රේෂ්ඨයි. ගිහි ජීවිතයේ ඉඳගෙන ඒක මිනිස්සෙක් මේක දැක්කොත්. මොකද සම්පූර්ණ කැපවීමක් කළා නෙමෙයි යා දකින්නේ. හරියට ඒක බාහිර උපාධියක් වගේ. සමහර අය විශ්වවිද්‍යාලට ගිහිල්ලා නිරන්තරයෙන්ම පන්ති ගිහිල්ලා ඒක උපාධිය සම්පූර්ණ කරන, සමහර අය ගෙදරත් වැඩ කරන්, ජොබ් එකත් අරගෙන පිටින් ඉඳන් පාඩම් කරලා ඉඳලා හිතලා ඒවට සහභාගී වෙලා ගිහිල්ලා යා බාහිර උපාධියක් අරගෙන එනවා වගේ. ඔබ බාහිර උපාධිය ගන්න පුළුවන් ඔබට හරියටම මේක. හැටියට බලන එක කියලාද කියන්නේ? නෑ ඒක නෙමෙයි. එතකොට සතර ධාතුන් පේන්නේ ඉන්ද්‍රියන් වලට. ඉන්ද්‍රියන් වලට. ඔව් එකක් කියලා දැනෙනවා. එකම එක ස්වභාවය. ඒ ස්වභාවය මොකක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද හිමීන් සරේ? ජෙනරේටර් එක එතකොට මේ සියලු බෙදීම් කරන්නේ කවුද? මනස. මනස කියන ස්වභාවයේ මේ එක වචනේම තේරුම තමයි මේ මිනිස්සු මේ ලෝකේ මනෝලෝක තියෙන්නේ. ආගම් මනෝලෝකය. ಜಾති මනෝලෝකයක්. ඒ මනෝලෝකවල ඩිංගක් හොඳ මනෝලෝක තියෙනවා, අන්තිම නරක මිත්‍යා දෘෂ්ටික මනෝලෝක තියෙනවා. ඈ සත්තු මරණ එක පිනක්. පව් කරන එක පිනක්. තමන්ගේ ආගම වෙනුවෙන් අනිත් අයව ඝාතනය කරන එක පිනක්. අනිත් අය වඳ කරන එක පිනක්. ඒ වගේ දේවල් බවා දාලා තියෙනවනේ මේ දුෂ්ට ආගම්වල. එතකොට මේ මනෝලෝකයේ තියෙන හොඳම පිස්සුව. තේරෙනවනේ? දැන් අපි බෞද්ධය හැටියට පොදුවේ මනෝලෝකයේ හොඳ විදියට ගන්නවා ටිකක්. ඈ දස කුසල් කරගෙන නේද? දස අකුසල් නොකර ඔහොම වාසය කරන පංචශීල ධර්ම ආරක්ෂා කරන මනෝ ඒකත් මනෝ ලෝකයේ හොඳේ. මනෝ ලෝකේ හොඳ තත්වය. ඔය මනෝ ලෝකයෙන්ම නිදහස් වෙන්න ඕන. ඔව් හඳුන්වනවා.
ඒ කියන දේ නේද?
ගියාම අර බලන්න කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගේ අවබෝධය සටහන් කරේ කොහොමද ධම්මචක්කපවත්තන සූත්‍රයේ කොණ්ඩඤ්ඤ නාමං අහෝසි කොණ්ඩඤ්ඤ කියන නාමේ අහෝසි වුණා දැන් ඔබගේ නම මොකද්ද සිරිපාලද ඈ රංජිත් රංජිත් නාමං අහෝසි එලා නැහනේ රංජිත් නාමං අහෝසි නෑ තාම තියෙනවා එතකොට ඒ නම අල්ලගෙන ඉන්නේ රංජිත් කියන වචනේ කියලා බැන්නොත් සතෙක්ගේ නමක් පට බැඳලා නරක තත්වයක කෙනෙක් පට නැමලා කේන්තියක් එනවා තරහක් එනවා ඇයි ඒ නම අල්ලගෙන ඉන්නේ එතකොට මේ නම බැඳලා තියෙන්නේ මොකේද නම කියලා බැඳ නම බැඳලා තියෙන්නේ මමත් ඒ බැඳලා තියෙන්නේ මේ නම දැන් ওই මහත්තයා මහන වෙනවා මහන වෙච්ච ගමම්ම මහන වුණාට පස්සේ හම්බ වෙන නම රංජිත්ද නෑනේ ඈ ගමේ නමත් එක්ක දාලා ධම්මපාල කියලා හම්බේ ධම්මරතන කියලා හම්බුවේ නේද සුමනරතන කියලා හම්බේ ඔය වගේ නමක් හම්බුවේ එතකොට ඊළඟට ඒ නම අල්ලගන්නවා ඈ ඒ නම අහෝසි වෙලා නෑ නම වෙනස් කරලා තියෙනවා ඒක නාම අහෝසි වෙන්න ඕන කියන නමක් නෑ නමක් නෑ කොතේින්ද නමක් නැත්තේ හෘදේම්ම නමක් නෑ හෘදේම්ම මමෙක් නෑ මොන ආහාරයේද විවාහාරය පමණයි විවාහාරයේ සම්මුතියක් විතරයි ඒක කමන්න කිසිදු සම්බන්ධයක් නැති බව දකින්නෝ කිසිදු සම්බන්ධයක් නැති බව දකින්නෝ කිසිදු සම්බන්ධයක් නැහැ මේකත් පුළුවන් මේක හරි දකින ක්‍රමයේ වෙනස් කරගත්තහම දකින ක්‍රමයේ වෙනස් කරගත්තහම සම්මාදිට්ඨික වෙනවා දකින ක්‍රමයේ එදා වෙනස් කරගත්තා මේ දෙදරුම් කන එක පොඩ්ඩක් අඩු කරන්න බලන්න ට්‍රිබල්ස් වගේ දකින ක්‍රමයේ එදා වෙනස් කරගත්තා මමත්වයේ සීමාවට ඔය නේව සංඥා නා සංඥායතනය කියන தത്വේටම තියෙන ඒත් මමත්වය මමත්වයේ සීමාවේ උපරිමයට දකින සීමාව වෙනස් කරගත්තා. නමුත් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම මමත්වය දුරු කළා. සම්පූර්ණයෙන්ම මමත්වය දුරු කළා. මමත්වය පොඩ්ඩක්වත් තියාගත්තේ නැහැ. ආසයි නේ මේ ඉන්නේ මම මේ ඉන්නේ මම මම කියලා තියාගන්න. මමත්වේ පොඩ්ඩක්වත් නැති කරාම බින් අඟලකත් අඟලකවත් අයිති නැති වෙනවා කියලා දන්නවා. ඒකටත් අකමැති. හැබැයි බින් අඟලකත් මට අයිති කරගන්න බෑ කියලාත් දන්නවා. ඒ වුණාට අයිති කරගන්නත් උත්සාහ කරනවා. දැන් මේ ලෝකෙ මිනිස්සු ජාතියක් හදන්න වර්ගයක් හදන්න මහා යුද්ධනේ ආගමක් හදන්න කාටවත් පුළුවන්ද ඔය දේ හදන්න බෑ ලෝකෙම අපේ ජාතියේ ඉන්න ඕන, ලෝකෙම අපේ ආගමේ ඉන්න ඕන කියලා මේ එක්කෝටි මුළු ලෝක ජනගහනයටම ඉන්නේ මේ සිංහලු 1,25,00,000 අත කොච්චරද ඉන්නේ. ඒ ටික මේ වද කරලා දාන්න බලමු. ඈ එකට තුනක් ඉන්නෝ මහලු අය. තා අවුරුදු 10ත් 20ත් අතර අර 25,00,000ටත් වැඩිය මේ යනවා. ඊට පස්සේ සිංහලයා 75,00,000 කියලා ගිහිල්ලා අර ලෝකේ වඳ වෙන ගොත් ජනගහනයන් අතර තුන්වෙනි කණ්ඩායමද කොහොමද හැදෙන්නේ අපි ඉන්නවා. ඈ සුළු ජාතිය ලෝකේ කවුද?
සිංහලයා.
සිංහලයා. එතකොට ඒ ඒ ඒ ආක්‍රමණ වුන් කරන්නේ සියලු දෙනා මේ ආක්‍රමණ කරන්නේ කොහොමද? පුජ්‍යලේක ඇතය, අපිට ආගමක් ඇතය, අපිට ජාතියක් ඇතය, අපිම බමණයි ලෝකේ සිටිය යුත්තේ, අනිත් අය සිටිය යුතු නෑ කියලා වඳ පෙති කවනවා, නොයෙකුත් කෑම වලට දාලා දේවල් කවනවා, කවල වඳ කරනවා, නැති කරනවා. නුවර ප්‍රදේශවල හරි මේ ගොඩාක් ප්‍රදේශවල කාන්දාවට ළමයි නෑ. වඳ පෙතිම කවලා. බොරුවක් නෙමෙයි ඒක ඇත්ත කතාව. එතකොට මේ දේවල් කරන්නේ දැඩි මමත්තේ. දැඩි අවිද්‍යාවේ. ඔවුන් ඒ හේතුවෙන් ඔවුන්ට මිනිස් ආත්මයක් නොලැබී අවීචි මහ නරකයේ තමයි ඔවුන්ට ලැබෙන්නේ. ස්වර්ගයේ නෙමෙයි ඊට හම්බෙන්නේ අවීචි මහ නරකයේ. ඇයි? දැඩි මමත්වෙන් අකුසල් කරපු නිසා. මිනිස්සු ජීවත් වෙන්න ඕන ආගමක පොතක හැටියට නෙමෙයි හෘද සාක්ෂියට අනුව. මේ ලෝක නීතියක් තියෙන, ලෝක සත්‍යයක් තියෙන. ඔබත් තෝරගන්න ඕන ඕක. මේ බුද්ධ ආගමේ කියලා ගොඩාක් අය මේ නිගණ්ඨ සංකල්ප එකතු වුණා මේක. නිගණ්ඨ සංකල්ප පිළි අරගෙන තියෙනවා බුද්ධ ආගමේ කියලා. දැන් බුදුහාමුදුරුව කොතනකවත් 500 සමාදන් කරා කියලා බේරුමක් නැහැ නේ සූත්‍රයේ කොයි කොකවත් දාලා නැහැ. ආනන්ද දැන් 500 සමාදන් කරන්න ආනන්ද. සිල් කියනේම වෘත පදවලට නයි සීලවතං ඕතු උපජ්ජන්ති තථා. මේ සීල වෘත සමාදන් කරන්න බුදු කෙනෙක් බුදුන් නැහැ කිව්වා. ඒව හොඳයි බුදු කෙනෙක් අනුමත කළා. ඒක සමාජ සම්මත රාජ්‍ය ශික්ෂණයක් තිබුණා. කාටවත් හිරිහැරයක් කරන්න බෑ, කරදරයක් කරන්න බෑ, නීති විරෝධීත්වය. ඒව ආරක්ෂා කරන්න ඕනේ. ඒක හරි. නමුත් බුදුවරයන්ගේ සීලය මොකද්ද කියලා වෙනම හඳුනගන්න ඕනේ. ඒ ආර්ය සීලය කියන්නේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක ඉතින් ආජීවාට්ටමක සීලය හරි මේ දාගෙන ඒකට ආර්ය සීලය කියනවා. ඒක වැරදි. ආජීවාට්ටමක සීලය කියලා අමුතු එකක් නැහැ නේ පන්සිල් වගේම. තවත් අටක් විතරයි ඒක. ආර්ය සීලය කියලා කියන්නේ දෘෂ්ටි අඩු කරගෙන යන එක. මමත්වේ අඩු කරගෙන යන එක. බලන්න උපාසල් වල අර වෘත සීල සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන්ගේ තියෙන මමත්වේ. මල් වට්ටියට ගහ ගන්නවා. පින් පෙට්ටියට ගහ ගන්නවා. සභාපතිකමට ගහ ගන්නවා. ලේකම්කමට ගහ ගන්නවා. නේද? මුල් බුදුවට ගහ ගන්න. ඉතින් බුදුම මමත්වයක් තියෙන්නේ. පොඩ බැරි වෙන්න බෑ හාමුදුරුවොත් එක්කත් වලිය ඇද ගන්නවා. රණ්ඩු කරනවා. දැඩි මමත්වයක් තියෙන. අද වඳිනවා හෙට ගහනවා. මම ඔක කොළඹ හදෙන් තමයි ඉගෙන ගත්තේ. මේ අද වඳින කකුල් දෙක ඉඹල වඳින්නේ අද. හෙට ගහනවා. මොකද්ද මේ? ඒ වැන්ද එකක්වත් ශ්‍රද්ධාවක් ඇතිවවත් ප්‍රඥාවක් ඇතිවවත් ගුණයක් ඇතිවවත් ගුණයක් අඳුල්ලවත් ගුණයක පිහිටලවත් නෙවෙයි. හරියට අර තිරිසන් සතෙක් ඒ වැන්දවාගේ තිරිසන් සතුත් ඉන්නෝනේ අර වඳිනා වගේ සමහරලාට ඒ සතාගේ ඇතුලේ හීලෑකමක් ගුණයක් පිහිටලා ඒක කරා. අරගොල්ලෝ එහෙම පීඩන් නැතුව නිකන් හුදු චාලිත්‍රයට කරනවා. අර සැරියුට් එකක් ගන්නවා වගේ වැඩක්. ඒව හුදු සියල්ලම මවාපෑන්. ඒව වැඩක් නැහැ. ඔබ ආදින ඇඳුමවත් ඔබ කරන බාහිර පිළිවෙත්වත් නෙමෙයි වැදගත් වෙන්නේ ඔබේ හෘදය. ඕක හදාගන්න නැත්තේ ගොඩක් අය, ඕක හොදගන්න නැත්තේ ගොඩක් අය විශ්වාස කරන ඕක අනේ කාටවත් පේන්නේ නෑනේ. හිත හොදන්නේ නෑ වැඩියේ. ආ ඕල් කුණකොට කාටවත් පේන්නේ නෑනේ. මතක තියාගන්න හිත විතර මිනිස්සෙකුට පේන දැනෙන දෙයක් තවත් නෑ. ඒක අනිත් කෙනා ඍජුව අරගෙන ප්‍රකාශ කරේ නැති වුණාට හැම කෙනාට මේක දැනෙන්න පටන් ගන්නවා. ඒකනේ බුදුහාමුදුරුවෝ මෛත්‍රී සිත ඇති කෙනා දෙවියන්ට ප්‍රිය වෙනවය, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවය, අමනුෂ්‍යයන්ටද ප්‍රිය වෙනවය, සැපයෙන් නිදාගන්නවය, සැපයෙන් අවදි වෙනවය, තමන්ගේ වචනය පැහැදිලි වෙනවයි කියලා දේශනා කරන්නේ ඒකයි. ප්‍රසන්න වෙනවයි කියන්නේ දේශනා කරන්නේ ඒකයි. මෙතෙන්දි මම බලන්නේ හැමෝගෙම හිත දිහා. හිතවල ඉන්නේ මොන වගේ දෘෂ්ටිවලද, මොන වගේ සංකල්පවලද ඉන්නේ කියලා. උඩින් පෙන්නන දායකයාද ඉන්නේ ඇතුලේ. මෙන්න උඩින් ඉන්නවා දායකේ, යටින් ඉන්නවා යකෙක්. ඈ උඩින් ඉන්නවා දායකාවක්, යටින් ඉන්නවා මල පෙරේතියා. මෙතන නෑ. නමුත් එදෙන්ට එන්න බැරි කමක් නෑ. ඒ නිසා එතන දකින්න ඕන. දකිලා සංවරේ පිහිටන්න ඕන. මේ කුසල ධම්මා, මේ අකුසල ධම්මා කියලා. අකුසල ධම්මා භාවිතා කරන්න එපා. අකුසල ධම්මා භාවිතා කරන්න. අලෝභ ද්වේෂ මෝහයේ භාවිතාවේ යන්න. ලෝභ දේශ මෝහය භාවිතාවට ගන්න එපා. මමත්වේ භාවිතාවට ගන්න එපා. හැම විටම මමත්වයට වැටෙනවද කියලා බලලා මමත්වේ දුරු කරන්න, ලිහිල් කරන්න. ඉතින් සමහර අය අහනවා අනේ කොහොමද සාහිණාංශයක දුරු කරන්නේ, ලිහිල් කරන්නේ කියලා. මං අහනවා අල්ලගන්න ක්‍රමේ දන්නවද තමන් ඉස්සෙල්ලා? අල්ලගන්න ක්‍රමේ නම් දන්නවා සාහිණා, අතහරින ක්‍රමේ තමයි දන්නේ නැත්තේ. අල්ලගත්ත විදියම ආයි රිවයින් කරාම අතහැරෙනවා. අල්ලගන්නේ කොහොමද? මෙහෙම යම බරට අහු වෙනවා, වටිනකමට අහු වෙනවා, කුණියකට අහු වෙනවා, ඒක අල්ලගන්නවා, ඔසවනවා. දැන් අතහරින්නේ මොකද? මේක මට දුක පිණිස පවතිනවා කියලා මනසින් අතහැරලා දානවා. මේව තදින් අල්ල ගැනීම නිසා මම පව් රැස් කරනවා කියලා තේරුම් අරගෙන අතහැරලා දානවා. ඔබේ මමත්වයක් ඔබ තදින් අල්ලගෙන තියෙනවා. හොඳට මතක තියාගන්න, තමන්ටම හොඳට යථා අවබෝධය වෙන්න ඕන. අනේ මේ මගේ මමත්වේ මට ගොඩාක් පව් රැස් කරනවා. මගේ මමත්වේ මාන්න උද්දච්චකම් රැස් කරනවා. මගේ මමත්වේ නිසා බොහෝ පව් කරන්නට පෙළඹෙන්නට ඉඩ තියෙනවා. මේ මමත්වේ විතර මට හතුරෙක් නෑ කියලා තේරුම් අරගෙන හැම මොහොතකම මමත්වේ බිමින් තියෙනවා. මමත්වයට බැඳී ගියොත් ඔබ යන්නේ මාර්යාගේ පාර්ශවයට. මමත්වේ නිදහස් වෙනවනම් ඔබ අයිති වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ පාර්ශවයට. දෙපැත්තක්නේ. බුදුහාමුදුරුවෝ ඉන්නේ මාර්යාට විරුද්ධ පැත්තේ. ඈ මාර්යා ඉන්නේ බුදුහාමුදුරන්ට විරුද්ධ පැත්තේ. එතකොට මාර ධර්මතා ගන්න එපා, බුද්ධ ධර්මතා ගන්න ඕන. කට්ටිය මාර ධර්මතා නෙමෙයිද ජීවිතේ වැඩිපුරම අරන් තියෙන්නේ? මාර ධර්මතා තමයි කියන්නේ. අරගෙන ඒගොල්ලෝ නිකම්ම ඉන්නේ පච්චිකුත් කොටා ගන්නව මරුවා සමග වාසය කියලා. කාට හරි පච්චයක් කොටා ගන්න බැරි වුණාද බුදුහාමුදුරුව සමග වාසය කියලා? කවුරුත් ලිව්වේ නැහැ. ලිව්වේ මරුවා සමග වාසය කියලා. ඇයි? ඉන්නේ මරුවත් එක්කමනේ. පුදුන් සත්‍යයේ සියලු දෙනාම මරුවා සමග වාසය. එදිරි මිදිච්ච කෙනෙක් විතරයි රහතුන් සමග බුදුගරු සමග වාසය පවතින්නේ. ලෝකෝත්තර වාසයක් තියෙනවා. ලෞකික වාසය, ලෝකෝත්තර වාසය. පින්නතුනේ ඇලෙන්න, ගැටෙන්න, අබමල් රේණුවක්වත් මේ ලෝකේ අපිට ගන්න නැහැ. අපි යම්කිසි සේවාවක් කරනෝ, යම්කිසි මෙහෙවරක් කරනෝ, ඒ මෙහෙවරට හරියන්න ප්‍රතිඋපකාරයක්, වැටුපක්, ප්‍රශංසාවක් මොනවා හරි ලැබේ, එච්චරයි. ආයි ඒ කරපු දේ, ඒ ලැබිච්ච දේ ඔක්කොම ඒ කරපු මේ ශරීරයයි පොළොවට. දැන් ගොඩාක් අයගේ වැරද්ද තමයි මෙතන කරන්නේ කරවන්නේ මමෙක් ඉන්නවා, ඒ තමයි මේ මම, මේ ශරීරය, මේ පංචස්කන්ධය කියලා හිතාගෙන ඉන්නේ. හැමෝම මමයි කියලා ගන්න පංචස්කන්ධයද නැද්ද? පංචස්කන්ධය ගන්න. ඔය පංචස්කන්ධය ඇතුළේ තියෙන්නේ මොකද්ද කියලා හොඳටම යථාභූත ඥාන දර්ශනයෙන් ගන්න ඕන. මොනවද තියෙන්නේ? මේ වෙලාවේ හුස්ම ගන්නවා. හුස්ම කාටද ඇයිදේ? ස්වභාව ධර්මයට. මට අයිතියක් නෑ. හිරුගේ එළිය ලබා ගන්නවා. හිරුගේ ආකර්ෂණය නිසා මේ ලෝක බෝලි පවතිනවා. ගොඩාක් ග්‍රහ ලෝකවල කිසිම ලෝකයක සත්වයන්ට, ජීවීන්ට ජීවත් වෙන්න බෑ. මේ ග්‍රහ ලෝකේ තමයි මේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේකෙනුත් 170 ගානක්ම මුහුදු ජලය තියෙන්නේ. ඕම පොඩි ප්‍රමාණයක් 25ක් විතර ගොඩබිම තියෙන්නේ. ඒ ගොඩබිමෙනුත් පිරිසිදු ජලයක් තියෙන පිරිසිදු භූමියක් ගහගොළ ඇදි රටවල් කීයක්ද තියෙන්නේ? ඒ අතර උතුම් වූ සිය සද්ධර්මයක් ලැබිලා කාය චිත්ත විවේකයෙන් ජීවත් වෙන්න මේ වගේ අවකාශයක් ලබන්න සංසාරේ මිනිස්සු පින් කරන්න ඕන. අපිට තේරෙන්නේ මේ මොහොත පින්වන්තයි කියලා. මේ මොහොත අතිශයින්ම පින්වන්තයි. මේ මේකනේ මුට්ට කරගහනවා, කෑ ගහනවා, හොරකම් කරනවා, බොරු කියනවා මේ වෙලාවේ. වෙලෙන්දු ටික ඔක්කොම බොරු කියනවා මේ වෙලාවේ. තායිවාන් එක ගෙනල්ලා ජපාන් කියනවා. ඉන්දියන් සාරිය ගෙනල්ලා මේක වෙන කොහේ හරි එකක් කියනවා. ඈ ඒ වරුකී කියවන තරම් ඉන්නවා. අනේක විද පෞසිද්ධ පෞපූර්වණ මේ ඉන්නවා. එහෙම බව දින ලෝකයේ තුල කටයුතු කරනවා. ඔකේ ඔබ බොහෝම භාග්‍යවන්ත පිරිසක්, බොහෝම පින්වන්ත පිරිසක්. නිහඬව බලා සිටින්න, මම නොවි බලා සිටින්න. වචනෙන් කිව නොහැකි, වචනෙන් ගත නොහැකි, අරමුණකට ගත නොහැකි, අරමුණක් නොවන ධර්මය අවබෝධ කරගන්න. වචනයෙන් කිව නොහැකි, වචනයෙන් ගත නොහැකි, අරමුණක් වශයෙන් ගත නොහැකි ධර්මය අවබෝධ කරගන්න. ඔබේ විදර්ශනාවට ලක් වෙන්න ඕන වැකියක්. ඔළුව මහන්සි කරන්න හොඳට. එතකොට තේරෙනවා මොලේ නහර කෙලින් වෙනවා කියලා. වැඩ කරනවා කියලා. දුමේ තිබල තබල දීපු විදර්ශනා මොලේ දැන් ගන්න ඕනේ එළියට. විදර්ශනා මොලේ කබඩ් වල දාලා, ටේප් වල දාලා වහලා තියන්නේ. ඒක නිකන් වැඩක් නැහැ කියලා. ඒක අපිට ප්‍රයෝජනයක් නැහැ. අපිට ඔය දින දෙකක් කාලා වෙන දෙයක් බලාගෙන ඔය ඉන්නවා කියලා. එහෙම නෙමෙයි. මේ ආර්ය ධර්මයේ දී එක ගන්න. අරගෙන බලන්න. වචනෙන් කිව නොහැකි, වචනෙන් ගත නොහැකි, අරමුණු කළ නොහැකි ධර්මය අවබෝධ කරගන්න. මොකද්ද මේ වචනයෙන් කිව නොහැකි, වචනයෙන් ගත නොහැකි, අරමුණු කළ නොහැකි ධර්මය මොකක්ද? කාලය නැති ධර්මය. කාලය නැති ධර්මය කියන්නේ ලෝකෝත්තර ලෝකෙට ඔරලෝසු පාවිච්චි කරන්න බෑ. ලෝකෝත්තර අයට ඔරලෝසු නෑ. බලන්න ඔබ ඔරලෝසුවක් තුළද ඉන්නේ කියලා. ඔරලෝසුවට යට වූ දර්ශනයක්ද ඔබට තියෙන්නේ? ඔරලෝසුව ඉක්ම වූ දර්ශනයක්ද තියෙන්නේ කියලා. ඔකට කියන්නේ මම 25 වෙනි පැයේ ඉඳන් ලෝකෙ දිහා බලනවා කියලා. පැය 24 දේ ඉන්නේ 25 දේ ඉන්නේ. සියතරේ ඉන්නේ. 25ට එන්න කැමති නැහැ. උත්සාහ කරන්න. 25ට එන්න බැරි බැරි ඇයි? තහනම් බාන්න අරගෙන ඇවිල්ලා තියෙන්නේ. තහනම් බාන්න මොනවද කියලා බලන්න. තහනම් බාණ්ඩ හැදියට එන්නේ රූප උපාදාන කරගෙන එන්න බෑ. වේදනා උපාදාන කරගෙන එන්න බෑ. උපාදාන කරගෙන කියන්නේ බෑග් එකේ දාලා මල්ලේ දාගෙන අරන් එනවා. සංඥා උපාදාන කරගෙන එන්න බෑ. මොනම සංඥාවක්ද? මොනම සංඥාවක්ද? සංඥා කියන වචنين ඒකයි. සඤ්ඤා උපාදාන කරගෙන ඉන්න බෑ. සංඛාර උපාදාන කරගෙන ඉන්න බෑ. විඥාන උපාදාන කරගෙන ඉන්න බෑ. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධේ තහනම් බාණ්ඩ ටික ගහලා දිනවා මේ. මෙතන මේ. ගෙනේම තහනම් කියලා. තහනම් ඒව දාගෙන එනවා බෑග් එකේ. එතකොට ඒවා පරීක්ෂා කරලා ගෙනියන්න දෙන්නේ නෑ. හොරෙන් නිවන් දකින්න බෑ. හොරෙන් නම් ඔය එයාපෝට් එකෙන් උනත් යන්න පුළුවන් අය ඉන්නවලු හොරෙන්. යනවලු. හොරෙන් ගෙනියන ඒවා තියෙනවලු ඕන තරම් අල්ල ගන්න බැරි වෙන විදියට. නමුත් නිවන් දකින්න බෑ හොරෙන්. ආයතන හයෙන් වට කරලා තියෙනවා තමන්ගේ හිරගේ. තමන් මැදට වෙලා ඉන්නවා. ඔව්. ආයතන හයෙන් වට වූ හිරගේක මිනිස්සෙක් ජීවත් වෙන්නේ. එයින් එහා දකින්න බෑ. ඒ හිරගෙට දාන දෙයක් කාලා ජීවත් වෙනවා. දාන ආගමක් භුක්ති විඳිනවා. දාන ජාතියක් භුක්ති විඳිනවා. මේ ලෝකේ ඇති පේනව නේද? ඉතින් අපි හිතනවා අනේ ඔක්කොම ආගම් ශ්‍රේෂ්ඨයි. ආගම් විතර පිස්සුවක් මේ ලෝකේ තවත් නැහැ. පුදුම උම්මාදයක්. මනෝවිද්‍යාවෙන් කියන්නේ තත්වාරෝපණය. දිගටම 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 ඔළුවේ නැති එකෙක් දාලම පිස්සු වටනවා. මට වුණත් හදන්න පුළුවන් අලුතෙන් ආගම. තේරෙනනේ? දැන් මම කියනවා චකබ්ලාස් කියලා දෙයියෙක් ඉන්නවා. චකබ්ලාස් දෙයියෝ තමයි ඔබව මෙව්වේ. චකබ්ලාස් දෙයියෝ තමයි මේ ඔක්කොම කරන්නේ. චකබ්ලාස් දෙයියන්ගේ විශ්වාසය නැති කරොත් ඔබට එහෙ තැන නැති වෙනවා. එන පොතක් කියවීම තහනම්, මේව කියවීම තහනම්, මේව කියවීම තහනම්, සියලු සත්තුන් ඉන්නේ මරාගෙන කන්න කියලා කිව්වම හරි සන්තෝෂයිනේ. කන්නක් දීලා බොන්නක් දීලා කරන්න ඕන ඔක්කොම දේවලු දුන්නට පස්සේ මිනිහා හරි සන්තෝෂෙන් ඒක ගන්නවා. අපායනේ. හොඳට ගන්නවා ඒක. අරගෙන අපිට මේ දේවල් ඔක්කොම භුක්ති විඳින්න දීලා තියෙනවා කියලා දැඩි ආසත්තභාවයක් හට ගන්නවා. දැඩි පිස්සුවක්. මානසික රෝගයක්. ඒකට මිනිස්සු ආගමක් කියන වචනේ දාගෙන ඒකට ගරු කරනවා. ආගමක් නැති මිනිස්සු ශ්‍රේෂ්ඨයි ආගමක මිනිහෙකුට වඩා.
මං ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා මං අහුව මේ සුද්දු මොකද මේ මෙච්චර හොඳ කියලා. අපි දැක්කත් කවුරු දැක්කත් hina වෙලා යනවා කතා කරගෙන යනවා. මං අහුව ඇයි මේ වෙන රටවල් වල ගියා මිනිස්සු ඔරනවා අපි දැක්කාම. සමහර රටවල් වලට යන්න දෙන්නේ. කෝට් එකක් දාගෙන යන්න ඕනේ. මේ රටේ මිනිස්සු හොඳ ඇයි කියලා අහුවාම කිව්වා මේ මිනිස්සු හොඳ අපේ හාමුදුරුවනේ ආගම නැහැ මේ මිනිස්සුන්ට. ආගම් තියෙන මිනිස්සුන්ට වඩා හොඳයි. ආගමක් නැහැ ආගම් තියෙන අයට වඩා හරි හොඳයි. ඇගේවත් හැප්පෙන්නේ යන්නේ නැහැ. අඩුම ධර්ම වචනේ කිව්වත් කරදරයක් වෙන්න කාටවත් තියන්නේ නැහැ. ඒ තරම් හොඳයි. මොකද හේතුව? ආගමක් නැති බව. ඔබත් ඔබේ ආගම නැති කරගන්න. බුද්ධාගමේ නේද ඔබලු? වහාම බුද්ධාගමෙන් අස්වෙන්න. අස් වුණාට පස්සේ ඔබ එනවා බුද්ධ දර්ශනයට. බුද්ධ දර්ශනය තුල ආගමක් නැහැ. බුදුහාමුදුරන්ට ආගමක් නැහැ. රාහතුන්ට ආගම නැහැ. ආගම කියන්නේ දර්ශනයක් නැතුව නිකම් මෙහිම මෙහිම පරම්පරාවෙන් පරම්පරාවට පරම්පරාවෙන් පරම්පරාවට එන එකට තමයි ආගම කියන්නේ. ඒ නිසා බුද්ධාගම කියන එක මේකට වැරදී පින්නතුනේ. මේකට කියන්න ඕන තථාගත ධර්මය කියලා. මොකද තථාගත ධර්මය කියන එකේ තේරුම තත්තාකාරය කියාපාන ධර්මය. ඒ ධම්මා හේතුඵලව. එයාගේ ධර්මය නම් හේතුකින් හටගන්නේ හේතු ගෙන් හට ගැනීම නිසා හට ගන්න හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙන ධර්මය. හේතුඵල නිරෝධය ඇති කරවන ධර්මය. තථාගත ධර්මය බුදුරජාණන් වහන්සේට පාවිච්චි කළම තියෙන්නේ බොහෝ දෙනා අපි ගියා තථාගත ආනන් වහන්සේ මුණ ගැහෙන්න කියලා. ඇයි? තත්තාකාරයයි කියන්නේ ආගමක් නෙමෙයි. තත්තාකාරය කියන්නේ ඒ නිසා මේ ඉස්සරහට එන මිනිස්සෙක් මම බලන්නේ මෙයා බෞද්ධයෙක්ද මුස්ලිම් කෙනෙක්ද කතෝලික කෙනෙක්ද කියලා නෙමෙයි, මෙයා හොඳද නරකද කියලා. සමහර අය පිටින් කෝට් එක වෙනස් වුණාට ඇතුලෙන් ඉන්න හොඳ මිනිස්සෙක්. සමහර අයගේ පිටින් කෝට් එක හොඳ වුණාට ඇතුලෙන් ඉන්න නරක මිනිස්සේ ත්‍රස්තවාදී කියලා. ඈ අන්තිම සෞතු ගත්තේ ඉන්නවා. දායක සභාවේ ගොඩක් වෙලාවට ඉන්නවා. ඒක තමයි. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන. ඒක ජටාවෙන් ඇඳුවෙන් නෙමෙයි හොඳගෙන වෙන්නේ තමන්ගේ අර්ධ සාක්ෂිය. හැබැයි තමන්ට ඒක මනින්න පුළුවන්කම ලැබෙන්නේ තමන් උසස්ම තත්ත්වයට આવොත් විතරයි. නැත්නම් අනුන් මැනගන්නේ කොහොමද? අනුන් මැනගන්න මට්ටමට දියුණු වෙන නම් පරිජිත් විඥාන ඥානයකුත් වුමනා කරනවා. අනුන්ගේ සිද්දගෙන නුවණකුත් අවශ්‍ය කරනවා. නැත්නම් එතෙන්ට දියුණුුනේ නැත්නම් හරියට දකින්න බෑ එයාගේ ස්වභාවය. එයා හිතන්නේ එයාට අනුරූපීව. තමන් නරක නම් අනුනුත් නරකයි කියලා පේනවා. තමන් හොඳ නම් අනුනුත් හොඳයි කියලා පේනවා. ඒකත් හරි කරදරයක්. හොඳ මිනිහා හොඳ විදියට පේන්නත් ඕන, නරක මිනිහා නරක විදියට පේන්නත් ඕන. දැන් අපි හොඳ වෙලා ඔක්කොම හොඳ වගේ පේන්න පටන් ගත්තොත් අපි දන්නේ අපිට විපත් සිද්ධ වෙනවා. ඔව් ඔව් අහුවෙනවා. ඒ වගේම නරකත් එහෙමයි. තමාරි සාපේක්ෂිතව හැමතිස්සෙම නරක කියලා හිතන්න පටන් ගත්තොත් ඒකත් ප්‍රශ්නයක්. දැන් මොකද කරන්නේ? දැන් ඔබට වේදනාව පහළ වෙනවා. මම ওই වේදනාව පහළ වෙන දේවල් වුණා. දැන් අනිත් අයට මොන මොන හරි කී කී ආයෙදි නම් පස්සෙ යන්නේ නැහැ. බුද්ධාගමෙන් අයින් වෙන්න කියපු ගමන් තද වුණා. තරහ වෙන්නේ නැද්ද? තරහ යන්නේ නැද්ද? බුද්ධාගමෙන් අයින් වෙන්න කිව්වහම අයින් වෙන්නේ. වෙන ආගමකට බැඳෙන්නේ නැද්ද මේ? බුද්ධාගමෙන් අයින් වෙන්නේ. අතහරින්න මොනවද? සියල්ල. කොහොමද අතහරින්නේ? ගැටීමෙන්. එහෙම අතහරින්න බෑ. මේව කුණු වෙලා නරක් වෙලා ගඳ ගහනවා කියලා එහෙම අතහරින්න බෑ. ආදීනවේ කියලා ගොඩක් අය හිතුවේ අන්න ඒ වගේ කුණු වෙනවා නරක් වෙනවා මේක ගඳ ගන්නවා ඒ නිසා අතහරින්න ඕන කියලා පිළිකුල් සංඥාවක් දාගෙන අතහරින වැඩපිළිවෙලක් සමහර අය කරගෙන යනවා. ඒක බ්‍රාහ්මණ වැඩපිළිවෙලක්. ඕනම දෙයක් කුණු වෙනවා ගඳ ගන්නවා අප්‍රියයි කියලා හදා ගන්නත් පුළුවන්. ඕනම දෙයක් බොහොම ප්‍රියයි මනාපයි කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. එම්බාම් කරන මිනිස්සෙකුට මිනිස්සෙක් මැරිලා එම්බාම් එකක් ආවොත් එම බිස්නස් එකක් ඒ මිනිස්සයට දෙන්නේ සන්තෝෂයද දුකද? මාර සන්තෝෂයක් දෙන්නේ. අදපට ආව මිනිහක් ආවා හරි සන්තෝෂයි කියලා උදේ පන්දරින් ඇදලා ගිහිල්ලා වැඩේ කරලා මිනිහගේ ගාස්තු ගන්නවා. මේ බලාගෙන ඉන්නේ එම්බාම් එකක් එනකම්. අපිට අපි දකින්නත් කැමති නෑ, ආන්නත් කැමති නෑ, අතත් තියන්නවත් කැමති නෑ. ඒ වගේ තමයි. ඕනම දෙයක් හොඳ කරගන්නත් පුළුවන් නරක කරන්න පුළුවන්. මම දවසක් ගියා මෝචරියකට එහෙම බලන්න. බලන්න ගිය ගමන් මේ පැත්තේ වටු මඩුව වගේ දඩි බිඩි ගාලා කපනවා. කපන ඉතින් මාත් බලාගෙන ඉඳලා මේ පැත්තේ එක්කෙනෙක් ආනවා මේ තව කෑලි කීයක් තියෙනවද කියලා ඇහුවා. මම මොකද්ද කෑලි කියන්නේ කියලා බලාගෙන හිටියා. තව කෑලි දෙකක් තියෙනවා කිව්වා. ඊට පස්සේ මම ආනෝ ගෑනු කෑලිද පිරිමි කෑලිද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ගෑනු කෑලි එකයි පිරිමි කෑලි එකයි දෙන්නේ. පස්සේ බලනකොට එක්කෙනෙක් විදුහල්පතිවරණයක් අනිත් එක්කන ග්‍රාම සේවක කෙනෙක්. මෝචරියේදි කෑලි. ඒ කෑලි දෙක පස්සේ බැලුව කට්ටිය ඇවිල්ලා මේ අන්තරකොට හරි මේ මම බැලුව ගිහලා මොකද්ද කියලා. පස්සේ බලනකොට ග්‍රාම සේවක කෙනෙක් එක්කනේ අනිත් එක්කන මේ පාසල් ආචාර්යවරණයක් විදුහල්පතිවරණයක් කරන්නේ. හැදියේ වැඩ කරපු පිරිස කෑලි. ගැටි විදි ගාල වඩු මඳු. මේ පංචස්කන්ධය ඇතුලේ මේ කිලි පොලාගෙන යන ලෝම කෙලින් වෙන මමත්වය තියාගෙන ඉන්නේ අහවල් දෙයකටද කියලා ඔබ ඔබේ මනසෙන් අහලා බලන්න. අපිට අපි පාලනය කරගන්නත් බැරි, අපිට අනුන්ව පාලනය කරන්නත් බැරි එකම ස්වභාව ධර්මයක ගලා යාමක් තුල ඉද්දී නිකාං අපි නම් නම් ගම් ගෝත්‍ර වශයෙන් දාලා මේ මනස වෙන් කරගත්ත දෘෂ්ටි සමුදාය තියෙන්නේ. වැඩිම දෘෂ්ටි වලින් දුක් විඳින ජනතාව බෞද්ධයෝ. ඇයි 12න් පස්සේ ගෑවත් වැඩදී දැන් අපි පිට රටක ගිහිල්ලා හදිස්සියෙන් ඔය කේක් කෑල්ලක් හරි මක් හරි වළඳලා මේ වෙලාවක් තේරෙන්නේ නැහනේ. ගුවන් යානේ හරි ගුවන් තොටුපළේ හරි තැනක හරි තේ එකක් බිව්වයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන රටක කෙනෙක් නෙවෙයි. අපි වෙන රට කෙනෙක් අඳුනගන්නේ කොහොමද? විශේෂයෙන් අපි කරෙහි අවධානයකින් මෙහෙම කරලා බැලුවනම් ඒ සිද්ධිදහමේදී මම කියනවා අන්න අර මෑන් ෂුවර් එකට ලංකාවේ කෙනෙක්. නැත්තම් අර කන කෑම ඉලක්ක කළා එයා බලන්නේ නෑ. කන කෑම ඉලක්ක කළා බලන්නේ නෑ එයා. අර ඒ මොකද දෘෂ්ටියක් තියෙනනේ පුදුම දෘෂ්ටියක්. කෑමට දෘෂ්ටි කවුද දැම්මේ? මේ වගේ 12න් පස්සේ කෑවහම වරදක් කියන දෘෂ්ටියක් තියෙන ජනකොට්ටාසයක් ඉන්නේ බෞද්ධ විතරයි. ඕකට වෛර කරන, ඕකට දක්මිටි කරන, ඕකට පන්සලේ හාමුදුරු ගහලා පන්නනවා. එක ගම්පලාදක එක හාමුදුරු කෙනෙක් අහුවෙලා මේ මිනී මැල්මකට මිනිහෙක් කියනවලු ෂුවර් එකට ඕක අහින රෑටත් කණු ඇති කිව්වා. ඒ කියන්නේ මිනිහ මෙරුවකට වඩා බරපතලයි රෑට ගෑම. එතකොට ඒ වගේ මෝඩිය පිරිසක් දකිද මේ ධර්මය? දකින්නේ. ඒගොල්ලෝ අයිති වෙන්නේ කොයි කොටස? පද පරම කියන කොටාසයට අහු වෙනවා. ඒ වගේම සීලබ්බත පරාමාස කියන ගුණයේ සීල වෘත අල්ලගෙන ඉන්න පිරිසක් බවට පත් වෙනවා. ඒගොල්ලන්ට බෑ. මම එක කාලයක් ගොටුවත්තක් අරගෙන මේ පින්නතුනි සරිප්පු දෙහිකුත් නැතුව මහපාරේ වැඩම කළා. වැඩම කරනවා ඒ දවසේ පාත්තරේ ගොටුවත්තයි මේ සරිප්පු දෙහිකුත් නැතුව දැටි මේ වෘත සමාදන් වෙලා හරි මේක දකින්න පුළුවන්ද කියලා මේ ට්‍රයි කරලා බලනවා. ඉතින් පාරේ වරිනකොට එක මිනිස්සෙක් ඇවිල්ලා බයිසිකලේ නවත්තලා මගෙන් ඇහුවා, "හාමුදුරු විනය වර්ධනද?" කියලා ඇහුවා. මං කිව්වා මං දන්නේ නැහැ මේක මොකද්ද විනය වර්ධන කියන්නේ. නෑ අර එහෙම කණ්ඩායමක් ඉන්නවනේ, ඒගොල්ලෝ අර සෙරප්පු දාන්නේ නැහනේ. සෙරප්පු දාන්නේ නැහැ, ගොටුවද පාවිච්චි කරන්නේ මේ පාත්‍රය එල්ලන් යන්නේ විනය වර්ධන කාර්යය කියලා. එහෙම කට්ටිය කිරිය නේද ඉස්සර විනය වර්ධන කියලා. ඒ ඒ කණ්ඩියේ එක්කෙනෙක්ද කියලා අහනවා මගේ. මං කිව්වා මං දන්නේ නැහැ, මං මෙහෙම තමයි යන්නේ, ඒකයි ආරන්නේ, මෙහෙම තමයි වඩින්නේ කියනවා. හා කියලා ගියා. දැන් ඒකත් දොසක් විදියට දැක්කේ විනය වර්ධන කාර්යය කියලා. ඊට පස්සේ මං හිතුවා මේක ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන කියලා. ඉවර වෙලා ඊළඟ පාරේ යනකොට මම කර වැඩේ මේ ලෙදර් සෙරප්පු දෙකක් දාලා තනි ඌරේ පොරවල බෑග් එකක් තෙල්ලා කළු කුඩයක් තිබුණේ, කළු කුඩෙත් දාගෙන මම ඉතින් පාරේ වැඩම කළා. අර මිනිස්සෙම නතර කළා වාහනේ. නතර කළා මගෙන් ඇහුවා, "හාමුදුරු විශ්වවිද්‍යාලේ යනවද?" කියලා ඇහුවා. ඒ ලෙදර් දෙකක් දාලා ඒ යනවා. "නෑ මං කෝ නෑ නෑ. හාමුදුරු JVB ද?" කියලා ඇහුවා. මගෝ නෑ මන් නෑ එහෙම කරන්නේ. ඒ මිනිස්සයට එකක්වත් ඔරොත්තු දෙන්නේ නෑ. ඒ කියන්නේ දොසක්මයි බලන්නේ. කවුද මේ? දොස්ම පිරිච්ච මිනිස්සෙකුට හොඳක් බලන්න පුළුවන් කම නෑ. හැම තිස්සෙම දොස් බලන මිනිස්සෙක් සලකන්නේ මම නගර සභාවේ ටැක්ටරේ වගේ කියලා. නගර සභාවේ ටැක්ටරේ හැම ගයක් ගානෙම ගිහිල්ලා කුණුනේ අරයි යන්නේ. ආයික හොඳ ඒවා මැනික් අරන් යන්නේ නැහනේ. වටින කියන බහන්තරයි යන්නේ. එතකොට කෙනෙක් ළඟ හැමදිස්සෙම දොස්ම හොයන කෙනා මොකද කියන්නේ? එයා නගර සභාවේ ටැක්ටරයක්. අන්න නගර සභාවේ ටැක්ටරේ යනෝ කියන්නේ ඔය අනුන්ගේ අගුණ හොයන කට්ටිය. ඔබගේ සිතත් නගර සභාවේ ටැක්ටරේ වාගේද? අපි ටැක්ටරුන්නේ, අපි ඕන තරම් දැක්කා හරියන්නේ නැති හාමුදුරුවෝ, හරියන්නේ නැති මේ විවාසල, හරියන්නේ නැති දායකයෝ, හරියන්නේ නැති දායිකාවෝ අපි දැකලා තියෙනවා. නමුත් අපි කුණු වදින ටැක්ටර නෙමෙයි, අපිට අපිට ගමනක් තියෙනවා, අපේ වැඩේ අපි කරගෙන යනවා. සමහර අය හිතනවා අර ගැටෙන එක තමයි, ඒ කුණු ගැන කතා කරන එක තමයි, ඒ කුණු අදින එක තමයි බුද්ධාගම කියලා හිතන් ඉන්නවා. ඒක බුද්ධාගම නෙමෙයි. ඒ අනුන්ගේ කුණු පිරීලා ඒකෙන් ද්වේෂයේ, වෛරයේ, ක්‍රෝධයේ හිතේ රැස් වෙලා ඒ මිනිස්යාගේ හිත ඒකෙන් කුණු වෙලා එයා කොහටද යන්නේ? අපායට යනවා. අපායට ගිහිල්ලා තෙන්න ආස කට්ටිය ඉන්නවද? එහෙමත් අයි සමහර අය අපායට යන්න ආසයි. කැමති අය ඉන්නවා. දිව්‍ය ලෝකයට යන්න ආසයි. ඒගොල්ලොත් කැමති, ඒගොල්ලෝ එහාට යනවා. නිවන් දකින්න මේ සිත සංසිඳවන්න සම්පූර්ණයෙන්ම කැමතියි. හිත සංසිඳවන්න එක ලේසි දෙයක් නෑ. පංච මාරේ ජිතෝ නාතු. මේ පස්මරුන් පරදවන මහා මරසෙන් සමග කරන සටන. ඔබේ පැත්තේ ඉන්නේ මාරයා. ඔබට හොයාගන්න අමාරු ඒකයි. ඔබ මිදින්න හවදන හැම අවස්ථාවකම මාරය කප්පමක් දීලා ඔබව ආරක්ෂා කරගන්න බලන්න. මං හිතන්නේ මෙතන එහෙම ආයේ නැහැ. නමුත් කෙනෙකුට අපි දිගට දිගට කිව්වොත් බුදුන් නොබදුන්, දහම් නොදහම්, සඟුන් නොසඟුන් කියලා කියන්න අපි ඔයාලට මෙන්න මෙච්චර 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 දෙනවා කියලා ගාන උසස් කරනවා. ගාන වැඩි කරනවා. අපි පටන් ගන්නවා ගෝටියක් දෙනවා. බුදුන් නොබදුන්, දහම් නොදහම්, සඟුන් නොසඟුන් කියලා ඔකත් ඇරලා අපේ ආගමේ ඉන්න කෝටියක් දෙනවා. කැමතිද නැද්ද?
කල්පනාහන කෝටියක් කම්බේනවද මෙච්චර කාලෙකට හම්බ කල්ල ඉතුරු කොල්ලත් නෑ කෝටියක්න බුද්ධාගමන ඔය මොකක්කරී හිතේ තියාගන්න බැරි
නස් කරන විවාහයට බුදුන් නොබදුන් දහම් නොදහම් සඟුන් නොසගුන් කියන කට්ටිය ඉන්න ඕන තරන් ඔය මිත්‍යා දෘෂ්ටික ආගංකාරයෝ සහද බැඳගෙන ඒ තමයි ජීවිතේ අම්මා අම්මා නෙමෙයි කියනවනේ එතකොට බුදුන් නොබදුන් කියන එක අහන්න දෙයක්ද ඈ දහම් නොදහම් කියන එක අහන්න දෙයක්ද ඒ කියන්නේ මේ මිනිස්යාගේ ජීවිතයට අඩු වැලියු එකක් තමයි දීලා තියෙන්නේ ඔබේ ජීවිතයටත් තියෙන වැලියු එක කීයද මට ඒක ගාන හරියට කියන්න එතකොට මම ඒ ගාන දීලා මමත්වේ නැති කරන්න ඔබේ ජීවිතේ වටිනාකම කීයද සල්ලි වලින් හදන්න කෝටි කීයක් වටිනවද ඔබේ ජීවිතය කියලා කියන්නේ කෝටි 100ක්ද කෝටි 1000ක්ද කෝටි ප්‍රකෝටියක්ද තමන්ගේ හස්බන්ඩ් ඩිවෝස් කරන්න කීයක් දුන්නොත් ඩිවෝස් කරනවා ඒකනම් අපිට 10000ක් දුන්නම් කරන්න ගියයි. තමන්ගේ නෝනව ඩිවෝස් කරන්න කීයක් දුන්නොත් කරනවද? ඒවටත් තියෙන වැලියු එකක්. මට ලක්ෂ 10 දෙනව නම් නඩු නෑ නිකන් ඩිවෝස් දෙනවා. ලක්ෂ 10 දෙන්න නැත්නම් නඩු කියනවා. වැලියු එක. මොකද්ද මේ මිනිස්සුන්ගේ ජීවිතේ හැටි හැම ප්‍රශ්නයක් එක්කම තියෙන වැලියු එක. අර එක පන්සලක රටක මේ හාමුදුරු කෙනෙක් එක්ක මේ ලොකු ප්‍රශ්නයක්. මගේ දැන් පුරුද්දක් වෙලා තියෙනවනේ ප්‍රශ්නයක් ඇහිච්ච ගමන් මං අහනවා ප්‍රශ්නේ වැලියු එක කීයද කියලා. ඕනම ප්‍රශ්නයක වැලියු එකක් තියෙනවා. ඒක එක ගණන් කියනවා මේක ලක්ෂයයි මේක දෙකයි මේක 50000යි මේක ලක්ෂ 5යි මේක ලක්ෂ 15යි 20යි ඔහොම වැලියු එකක් කියන ওই ප්‍රශ්නේ ඇතුලේ මං කෝ ඔය වගේ ප්‍රශ්නයක් වුණා නම් මම ප්‍රශ්නේ විසඳන්නේ ඉස්සෙල්ලම අර වටිනාකම ඉස්සරහින් තියලා කියලා තේරෙනවනේ පුංචිව කාලේ මම ওই විදිහට ප්‍රශ්නයක් විසඳලා තියෙන බින්නතුන්ට කියන්න. දැන් මේ ඔක්කොම ධර්මයට අදාළ දේවල්. ධර්මයෙන් පිට දේවල් නෙමෙයි. මේ පෝර ටික මේ ශක්තිය ලැබුණ නැති වුණොත් ඔබේ දිරිය එතෙන්ට එන්නේ නැහැ. ශක්තිය එන්නේ නැහැ. ඉරටු මිටියක් එකතු කළා නේ මේක ඉදලක් හදන්න ඕන. එහෙම නැතු එක ඉරටක් තියලා අතු ගන්න කිව්වහම ඔබ මිදුල අතු ගෑවෙන්නේ නැහැ. අර ඔක්කොම ටිකෙන් ශක්තිමත් වෙන ශක්තිමත් සිතෙන් තමයි මේක හිත අතු ගාලා දාන්න පුළුවන්. පුංචිම කාලේ මමයි තව කොල්ලගුයි හිටිය මහාන වෙන්න මේ කොල්ලගේ සාක්කුවෙන් රුපියල් 100ක් නැති වුණා කියලා මේ යකා මාව ඇල්ලුවනේ මාව ඇල්ලලා කිව්වා දැන් නොදුන්නොත් මං නායක හම්දුරන්න කියලා ගස්ස ඕන මං කල්පනා කරා අයියෝ මාර වැඩක් නෙවුනේ මට ඩක් ගාලා උපායක් මතක් වුණා හා හත් පොඩකින් පොඩකින් වැඩේ හරි මං කිව්වා මං ගෙනල්ලා මගේ ළඟ තිබුණ රුපියල් 100ක් මම කර වැඩේ ඒක දීලා මම කිව්වා හරි මේ රුපියල් 100 ඔයා තියාගන්න තියාගෙන ඔයාගේ 100 හම්බුණු වෙලාවක ආයි මට ওই 100 දෙන්න එච්චර කොන්දේසිය තේරෙනනේ දැන් මේ 100ට සාබොඩ්ඩේ මේ මිනිස්සයා සදාකාලික වෛරක්කාරයෙක් වෙනවා නායක හඳුරු අභූතයේකට මට පහර දෙනවා මං නායක හඳුරු ගැන සංවේගයටපත් වෙනවා සමහර වෙලාවට මහාන වෙන්න තියෙන අදහසක් මට නැතුව මට නිකන් නිර්පදාද්දි ගැස්සෙව්වා කියලා මම මෙතනින් යන්නත් ඉඩයිනේ නේ ලොකු ප්‍රශ්නයක් වෙන්න හදන වැඩ මේ රුපියල් 100 මං කල්පනා කළා මේ 100 ඔයා තියාගන්න ඔය ඔයාගේ 100 හම්බුනාම ඔය 100 මට දෙන්න ඉතින් මං ගත්තේ නැත්තම් මං දන්නවනේ එක්ක නැති වෙලා එක්ක කවුරු හරි ගිනිල මොකක් හරි ප්‍රශ්නයක් කියන ඔයාගේ 100 හම්බුනොත් මට දෙන්න ඒක නැත්තම් ඒක කමන්නේ මට 100 දෙන එක ලාභයි මේ ප්‍රශ්නෙට දිනුවට වැඩි. ඒ වගේ දිනන හැරි මේ පාරේ වුණත් ඔය පොලිසියත් එක්ක වුණත් පොඩි පොඩි ප්‍රශ්න දිනන මේ 5000ක ප්‍රශ්නයක් 500න් බේර ගන්න පුළුවන්. ඉතින් එහෙම එක බේර ගන්න පුළුවන් කම දෙදියයි බේර නොගන්නේ නේද? ඉතින් ඒ වගේ වෙලාවක ඔන්න බේර. ඊට පස්සේ ඔන්න හවස් වෙන්න එයාගේ තව මේ පිට ඉන්න ගෙදරක ඉන්න යාළුවෙක් ඉන්නවා. එයාට බොහොම හිතවත්. ඉතින් එයාත් එක්ක නිරන්තරයෙන් යාළුව එනවා යනවා. පස්සේ බලනොත් මේ මිනිහා මේ නොකිය මෙයාගේ සක්කුවෙන් අරගෙන ගිහිල්ලා පෑන්සියක්. හවස අරගෙන එනවා ඒක යාට දෙන්න. මං ඉස්සරහමයි වෙලාවට මීට්ටුනේ. මීට්ටලා කිව්වා මේ මට කියන්න බැරිුණා මං හදිසියට ඇවිල්ලා මට ₹100ක් වුණා වුණා. මං අරන් ගියා මේ මෙන්න මේකේ කියලා හරියට දුන්නා ඒ වෙලාවේ. අන්න එතකොට මම කිව්වා අන්න දැක්කනේ දැන් ඔයාගේ 100 හම්බ වුණානේ. හා දැත් දැන් දෙන්න මගේ මගේ 100. දැන් මගේ 100 දෙන්න. දැන් කිසිම සමාවක් නැහැ. මගේ 100 අරගෙන මම දාන්න. කොහොමද ප්‍රශ්නේ? ජීවිතේ ඕන් ඔය වගේ හරි සරල දේවල් තියෙන්නේ පින්නතුනේ එසදා. මේ මිලේට මේ දෙයකට පුදුම දෙයක් තියෙන අතහැරීම් කරන්නේ නැහැ. අතහැරීම් කරන්නේ නැහැ. දැන් පව්වේ දවසක මේ අයියට මල්ලිද කොහෙද ඇවිල්ලා මන්න පී පාරක් ගහලා ගිහලා. මට ටක් ගාලා ඇහුවා මං ඇහුවා ප්‍රශ්නේ වටිනාකම කීයද කියලා. ප්‍රශ්නේ වටිනාකම ටෝටලි 5000යි කිව්වා. ප්‍රශ්නේ වටිනාකම 50000යි 50000ක් දීලා පොලිය දුන්නේ 10000ක්. ඒක තමයි ඒකට තමයි මන්නේ ගහලා තියෙන්නේ කිව්වා. මේ මල්ලි අයියට මන්නේ ගහන්න හේතුනේ මොකද්ද? 50000ක් දීලා පොලිය දුන්නේ නැති එකට ගහලා තියෙන්නේ. මෝ සල්ලි අරන් ගියා පොලියට කියලා මෝ පොලිය දුන්නේ නැහැ සල්ලි ටික විතරයි දුන්නේ කියලා කිව්වා. එතකොට වටිනාකම සහෝදරත්වයේ වටිනාකම තිබිලා තියෙන්නේ 10000යි. 10000ට ඉදිරිවාදිකම් කරනවා. ඇයි මෙච්චර 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 අඩු වැලියු එක ජීවිතේ තියාගෙන ඉන්නේ? මේ 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 දුප්පත්කමට මොකද්ද කියන නම? ඔබේ ළඟ ඒ දුප්පත්කම තියාගන්න. මට දාන දීපු දායකයෙක් එහෙම මොනවා හරි කිව්වොත් මං අහන්නේ ඔබ මෙතෙන්ට දාන වේල් කීයක් ගෙනාවද? සුපිරි හෝටලයකින් තරුපහේ හෝටලයකින් කෑම ගෙනාවොත් එක්කෙනෙකුට ඒ ගානට ගාන හදාපිය ගෙනාවු ආර ගානට. ගාන හදලා මම ගාන දෙනවා. ඒ දානේ මුල් කරගෙන මූට යකෝ කන්න දෙනවා කියලා වැන්නොත් එහෙම කරන්න තියෙන්නේ එච්චරයි කියන්නේ. දායක මහත්තයා වාර කීයක් දාන ගෙනාවද කියලා අහලා ඊට පස්සේ ඒ වාර ගානට ගාන හදන්න කියලා ගාන දෙනවා. එතකොට මිනිහට සන්තෝෂයි. අර 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 මේ අපි දුන්නා අපේ දේ මේව කළා ඒකනේ අර වෛරයේ තරහව. නෝනලාට උනත් හැකියාව දෙන්නවා. මාත්‍රු ඉන්නවා අපි තොපිට කන්න හම්බ කරලා කවනෝ කියලා වයින්නවා. ඒ වයින් අවස්ථාවක නෝනට හැකියාව දෙන්නොත් ආ දැන් අවුරුදු කීයක් වෙනවද? හරි ඒකට ගාන හදලා ඉවර වෙලා කැම වේල් ගානට ගාන ගෙවනවා. ඊට පස්සේ නෝනටත් තියෙන ඊට පස්සේ මම මෙහි වර්ක් කළානේ මේ අවුරුදු 10ක්. දවසට 1500 ගානේ මට ගාන හදනවා. දවසට 1500 ගානේ අවුරුදු 10කට ගෙවන්නත් ඕනේ එතකොට. එතකොට මම ඒ ගානෙන් කපලා දවසට වේල් ගානට ගාන ගෙවනවා. වේලකට 150 ගානේ. එතකොට මේ ඉතුරු ගානකුත් හම්බ වෙනවා Tamanට. හරි ෂෝක් කැඩේ. ප්‍රශ්නේ හදන්න ඕනේම. ඈ දැන් මං අවුරුදු 10ක් වෙනවා මෙයාට ඇවිල්ලා කන්නම්බ කරලා දුන්න කිව්වනේ. ඔව්. හරි සාමාන්‍ය කෙනෙක් වැඩ කරනකොට පැය 8 සර්විස් එකක් කළාත් ගන්නෝ 1500ක්වත්. හරි 1500 ගානේ ගණන් හදමු අපි. ගණන් හදලා අවුරුදු 10ට ගාන හදනවා. ඊට පස්සේ වේල් ගානට හදනවා. හරි රුපියල් දැන් කෑම පැකට් එකක් වෙන්නේ හොඳට මාළු කෑම සහිත එකක් 150යි. දවසට 150 ගානක් ටිකක් අතර තවන්ට ඉතුරුත් වෙනවා රුපියල් 1000ක් විතර. එතකොට හරි මෙන්න මෙයාට ඒ ගානට අටේ අඩු කරලා අර ගාන ටික මට දුන්නාම අර කැම්වෙල් ටික ෂිප්. මේ කඩන්නේ කාලකන්නේ දෘෂ්ටි. පහත් දෘෂ්ටි මේ හදන් කඩන්නේ නැති කරලා දාන්නේ. හිත ඇදලා ඕවා දිනවනම් ඕවා පිච්චිලා යනවා මේ වචන වලින්. ඒ පහත් වාක්‍ය වලට ආයි ජීවිතේට ඔබ කිට්ටු වෙන්නේ නැහැ මේ වචන ටික අහලා. ඒ පහත් හැකියවලට කවදාවත් කිට්ටු වෙන්නේ නැහැ. හොඳයි, තව මොනවා හරි ප්‍රශ්න අහන්න. දිගට ධර්මයේ යෙදෙන්න කැමති පින්නතුන් ඉන්නවනම් ඒ පින්නතුන්ට කියන්න තියෙන්නේ කල්යාණ මිත්‍රත්වයක් ඇසුරු කරන්න කියලා ඒ කාලේ දේශනා කළා. ඒ කාලේ රෙකෝඩින් තිබුණේ නැහැ. අද ඔබට රෙකෝඩින් යන්ත්‍ර, ප්ලේයර්ස්, YouTube තියෙන නිසා, Skype තියෙන නිසා ඕවෙන් බණ අහන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන කාරණේ තමයි මේ දෘෂ්ටි ඔක්කොම හේදි 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 යන්න නිකන් නෙමෙයි, අපිට තියෙන්නේ කුණු කන්දක්. මේ කන්ද ඉවත් කරන්න වෙන්නේ සවලෙන් එකින් එක ගහලා, එක එක ට්‍රැක්ටරේ ගෙනිල්ලා. මේක එක සවලක් ගහලා මේ මයින් කරන්න තිබ්බ කුණු පොඩ්ඩක් තිබ්බනම් උපාදාන කන්දක්. සසරෙන් ආපු කුණු කඳු තියෙනවා, ඒව අල්පයි. ගොඩාක් වෙලාට තියෙන මෙලවෙන් හදාගත්ත කුණු කඳු. ඔව්, සසරෙන් ආපු බලය තිබුණ බුදුවරුන්ගෙන් බණහල බුදුවරු ළඟ පැවිදි තම් පුරපු ඒ බලය ඥානය තිබුණ, ඒක අවදි වෙලා තමයි මුලින්ම මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් උනේ. එහෙම නැත්තම් අවබෝධයටපත් වෙන්න කරන්න බෑ මිනිස්සුෙකුට, හිතා ගන්නවත් බෑනේ. දැන් මේක අපිට කියලා අවබෝධ වෙන්නේ නෑ. නමුත් කිසිදු කෙනෙක් කියන්නේ නැතුව ගුරු උපදේශ රහිතව තනියෙන් අවබෝධ කරා කියන එක ඒක ආශ්චර්යයක්. අදහන්න බෑ. දැන් ඔබ විශ්වාස කරනවද ඉන්ද්‍රියන්ට ගෝචර නොවන ධර්ම දහමක් තියෙනවා කියලා? ඉන්ද්‍රියන් වලින් තොරව බලන්න පුළුවන් ලෝකය කියලා විශ්වාස කරනවද? ඇහෙන් තොරව බලන්න පුළුවන්. අතීන්ද්‍රියකින් බලනවා. අතීන්ද්‍රිය ඥානය කියන්නේ මේ ආර්ය ශාวก ගුණයට පත් වෙච්ච හැමෝටම ඒක සුළු ප්‍රමාණයෙන් හරි තියෙනවා. මේ අපි සාකච්ඡා කරා මේ සිල් මෑණිවරුන්ට මේ අතීන්ද්‍රිය ඥානය යම් ප්‍රමාණයකින් තියෙනවා. ඒකට හේතුව සද්ධර්මයේම ශ්‍රවණය කිරීම. මේ මෑණියන් වහන්සේලා දවසට බණ 2 3 4 5 පැය 8 බණ අහන දවස් තියෙනවා. දේශනාවක් අත් නොහැර අහනවා, තේරුම් කරගන්න. ඒ වගේම තමන්න තියෙන විවේක කාලේ වැඩක් කරද්දි මල් ගහකට මේ වතුර දැම්මත්, පොර දැම්මත්, එතනත් මේ විදර්ශනාව තුළින් ධර්මය පිළිබඳව මෙනෙහි කරගනිමින් කටයුතු කරනවා. පින්නතුන්ටත් පුළුවන් කිසිම රාජකාරියක් කඩ කරගන්න එපා. ඒ ඕනම රාජකාරියක් කඩ කරගන්න නැතුව වැසිකිළියේදී කියපු වෙලාවෙත් ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. සමහර අයට යථා අවබෝධය සිද්ධ වෙලා තියෙන වැසිකිළියේදී ජීවිතේ. මොළේ සහ මනස කොහොමකත් තියලා යන්නේ නැහැ වැඩ කරද්දී. අපි පොඩි සංඥාවක් දුන්නාම දන්න පුරුදු වැඩක් නම් ඒකට විශේෂ මොළයක් සංඥාවක් තියන්න ඕනේ නැහැ. සාමාන්‍ය දේ ටික ඒ ටික කරගෙන යන්න පුළුවන් අවබෝධයක් දියුණු කරගෙන. වේලාසනින් පුරෝගතනයන් වලට එන්න එපා. කන්දකට නගින්න කිව්වහම කන්ද නගිනකොට අංශක මෙච්චර ගාණක් අපි කන්දට නැවෙනවයි කියලා ඒක ඉබේ වෙයි. කන්ද නගිද්දී ඒක වෙයි. බැලන්ස් එක ගන්න අංශක ගන්න නැවෙනවෝ. ඈ නැත්නම් කන්දේ ගෙලින් හිටියොත් ඩොග් ගාලා වැද්දේ නේද? කන්ද යන්නේ යන්නේ කන්ද මෙහෙම නැවෙනවා අපි. ඒ වගේ අර බොහෝම පුරෝගතනයන් වල වේලාසනින් හිර වෙන්නේ නැතුව අපි මේ ගමන යන්න ඕනේ. ඒ ගමනේදී ලැබෙන අත්දැකීම් ටික වේලාසනින් කියන්න හොඳ නැහැ. වේලාසනින් ටික කිව්වහම එයා දැනුමටපත් වෙලා දැනුම තුල හිර වෙලා ඉන්නවා. ඒක මහත්මයෙන් ඒතුම වැඩි බණ භාවනාවලට එන්නේ, භාවනාව වැඩි ගණන් ගන්නෑ. එයා කියනවා මේ
භාවනා කරනවා කියන්නේ ඉතින් හිත එකඟ කරගන්න එකනේ. ආමතුරුනේ කියලා කිව්වා. දැන් ඉතින් උත්තර ඉවරයි. එයා කියන්නේ මොකද්ද? හිත එකඟ කරගන්න එක තමයි භාවනාව කියන්නේ. බලන්න ඕන කරන්න ලේසිද කියලා නේ. හිත එකඟ කරගන්න එක ලේසිද? හරිම අමාරු කාරණයක්. සචිත්ත පරියෝ දබනං මේ හිත දමණය කර ගැනීම තමයි අමාරුම කාරණය. මේක අලි ඇත්තු මෙල්ල කරන එක ලේසි, කුරුහරක් මෙල්ල කරන එක ලේසි, දරදනු මිනිසුන් පාලනය කරන එක ලේසි, රටක් පාලනය කරන එක ලේසි, හිතක් පාලනය කරන එක අමාරු, හිතක් අඳුන ගන්න එක අමාරු. ඒ නිසා චිත්තං දත්ත සුඛාවාන්, හිත දමණය කරොත්, අවබෝධ කරගත්තොත්, දැනගත්තොත් සැප ලැබෙනවා. අය අපිට එහෙමනම් දුක දෙන්නේ හිත. දුක් විඳින්න අකමැති හැම කෙනෙක්ම මේ ධර්මය අහන්න ඕන. විශේෂයෙන් මෙලව දුක, සුවිශේෂයෙන් පරලෝ දුක. බලන්නකෝ අපායට යන ගතියෙන් ඉන්නකොට මොනතරම් බයක්ද කියලා. ඔබට ඇත්තටම මේ අපාබියක් එන්නේ නැද්ද? ඔබ බලන්න අපාබියක් එන අය අතොස්ස. දන්නවද? අපායයි කියලා බයක් හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැද්ද? තියෙනවනේ. අපා බයක් තියෙනවා. තියෙනවනේ. තියෙන බොහොම හොඳයි. ඒ අපාබිය මටත් තිබුණා. මම දන්නවා මේ ආත්මෙන් ලබන ආත්මෙට අපාය යන්නේ නැහැ කියලා. දන්නවා අපි කරන දේ නේ. මේ කලින් තිබිච්ච එක කියන්නේ අවබෝධයට කලින්. දැන් නම් අපායක ඇත්තෙම නැහැ. අපායට ඕන සන්තෝෂෙන් ගිහිල්ලා එන්නත් පුළුවන් ඕන වෙලාවකටක් ගාලා. අපාය බලලත් එනවා මම ගිහිල්ලා. අපායේ ස්වභාවය ඕන නම් කියන්න පුළුවන්. අපායට බලන්නත් පුළුවන්, අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා බලන්නත් පුළුවන්. මේ තප්පරෙන් ගිහිල්ලා එන්න පුළුවන්. අගනිට්ටා බ්‍රහ්ම ලෝකේ ඉඳලා අපායට ගිහින් අපායෙන් අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙට ගිහින් එන්න පුළුවන් අසුරු සැනේ. ඔය අපාබිය තමයි ඔබට ලබා දෙන හොඳම දුක්ඛ සත්‍යය. සසරෙන් එගොඩ වෙන්න දුක්ඛ සත්‍යය තියෙනවා. ඔය අපාබිය නැති වෙන්න කරන්න ඕන සද්ධර්මය හඬ ඕන. සද්ධර්මය අහනවා කියලා ඔයේ නිකන් කන බොන අඳින පිළඳෙන පිළිවෙත් ටික හා ඉඳලා නිකන් බොරුවට ඇදලා කියන බණ, තාලෙට කියන බණ, පුරුදු වෙන්න කියන බණ, ඒ වහල වැඩක් වෙන්නේ නෑ. හැඬ වෙන බණ අහල වැඩක් වෙන්නේ නෑ. ජීවිතේ විද්‍යාව යථාර්ථය අවදි කරන බණ ධර්මය අහන්න ඕන. සද්ධර්ම ශ්‍රවණේ අනිත් එක තමයි තමන්ගේ හිතම මේ දුකින් නොදහස් වෙන්නේ. මොකද්ද මෙතන ප්‍රශ්නේ? මොකද්ද මෙතන ප්‍රශ්නේ? මොකද්ද මේකට විසඳුම කියලා හැමතිස්සෙම බලන්න. කින් කුසල ගවීසි යෝනිසෝ මනසිකාරය දෙන්න. මේ කරුණු කාරණා අතර හේතු සම්පත් සොයන්න. හේතු සම්පත් සොයන්න. ඊට පස්සේ හරි දේ දැනගත්තාම හරි දේ විදියට දකින්න, අනුගත වෙන්න, ඒ තුල පිහිටන්න ඉන්න. සබ්බ රසෝ ධම්ම රසෝ දිනාති, සියලු රසයන් අතර ධර්මයේ රසයයි. ධම්මං විනානත්ති සුඛානත්තා, ධර්මයේ හැරෙන්න නම් වෙන මේ ලෝකේ ශ්‍රේෂ්ඨ සැපයක් සුඛයක් නැහැ. මේව කවුද මේ කියන්නේ? රජවරු කියන්නේ මේ. කන්න ඕන ඒවා කාලා, බොන්න ඕන ඒවා බීලා නේද? නටන්න ඕන නැටුම් ඔක්කොම නටලා අවබෝධ කරගෙන කියන්නේ මේ ලෝකේ ආයි ආයි විඳින්න දකින්න මෙච්චර සැපයක් නැහැ කියලා කියනවා. ඒ කෙලෙස් කහට මේසු කවුරු තබාගෙන ගියාද? ඕ සැපද? නෑ. මේ ලෝකේ කොච්චර මෝඩ මිනිස්සු ඉන්නවද? ස්ත්‍රියක් පතලා ස්ත්‍රිය නොලැබුණාම වහ බීල මැරෙනවා. ඇත්ත වශයෙන්ම මේ වගේ මෝඩියෝ මැරෙන එකම තමයි හොඳ. මොකද හිටියත් වැඩක් නැහැ. එච්චර මොලයක් නැති මිනිස්සු නේද? ඈ ස්වාමී ඉපතලා ස්වාමියව ලැබුණාම ජීවිතේ කාලගන්නේ කරගන්නවා. ජීවිතේ අඩුම වටිනාකමකින් ජීවත් වෙන්නේ නැතුව ජීවිතේ අසීමිත වටිනා තත්වයකට ගෙන යන්න ඕන. අන්න ඒ කෙනා තමයි කිසිම හේතුවකින් බුදුන් නොබදු, දහම් නොදහම්, සඟුන් නොසඟුන් කියන්නේ යන්නේ නැහැ.
එහෙම ඉබේම කියන්න බැරි වෙනවා. ඒ වගේම තුරුණුවන්ට ගෞරවයක් නැති, සද්ධර්මයට ගෞරවයක් නැති කිසිම මිනිස්සුකට අපේනුත් චාන්ස් එකක් නැහැ, අපේ කරුණාවකුත් නැහැ. මම කියන්නේ ඒකයි. කසාවද තහනම්, බුද්ධ රූපේ තහනම්, බුදු පිළිමයක් තහනම් රටවල් වලට අපගේ කරුණාවද තහනම් වනු ඇත. ඒ මිනිස්සු කරපු කර්ම විපාකේ අර මහ බෝම්බ ගහලා එල්ලගෙන මස් කෑලි වැදලි වදාගෙන යන්නේ මොනවද? කර්ම විපාකේ මිනිස්සු කරපු කර්ම විපාකේ සත්තු මරපු කර්ම විපාකේ මිනිසුන්ට එනවද නැද්ද? ඒ වගේ රටවල් වලට ඉඳලා හිටලා හිටපු ගමන් ආයුධ වරුසා වැහැල එක පාරටම නැති වෙලා යන්නේ. කොච්චර දිනු වුණත් වැඩක් නැහැ. දැන් ලෝකේ තියෙන බෝම්බෝල හැටියට ලෝකෙ කොච්චර දිනු වුණත් වැඩක් නැහැ. ඇයි? එක බෝම්බෙට පුළුවන් එක දිස්ත්‍රික්කයක් යන්න නැති කරන්නේ. බෝම්බෙට පුළුවන් එක දිස්ත්‍රික්කයක් යන්න නැති කරන්නේ. ඒ සමහර උපක්‍රමශීලී බෝම්බ වලට පුළුවන් මුළු රටක් නැති කරලා දාන්න. ඒ කියන්නේ මූදයට පිපිරීමක් ඇති කරලා මුළු රටක්ම සුනාමියක් ඇති කරලා විනාශ කරන්න පුළුවන්. මුළු ජනගහනය. වැඩක් නෑ ලෝකේ. ඒ කර්ම විපාක. එතකොට ඔබේ තියෙන මේ මේ අර මෝඩ මෛත්‍රිය නම් හිතන්නේ අනේ නේ බුදුහාමුදුරුන්ට නිගහ කළත් අපි ඒගොල්ලන්ට කරුණාව දක්වන්න ඕන. ඒකට කියන්නේ මෝඩ කරුණාව. බුදුහාමුදුරුවෝ එහෙම කරන්නේ නැහැ. අගෞරව ලෙස ධර්මයේ දේශනා කරන්න කිව්වත් සරියුත් හාමුදුරුවෝ දේශනා කරේ නැහැ. ධර්මයට නිග්‍රහකව. ආ කියන ඔබ බලන්න තමසේගේ ධර්මයේ කියලා කිව්වොත් කිව්වම බල කිව්වේ නැහැ. ගෞරව සම්පයුක්ත දෙන්න නිග්‍රහ කරලා දාන ටික දුන්නාම වැළඳුවේ නැහැ. ආන්න එකට තමයි පෞරුෂය කියන්නේ. ආන්න එකට තමයි අභිමානය කියන්නේ. ඒ මමත්වේ නෙමෙයි. ඒ අභිමානය. මමත්වේ කියන්නේ එකක්, අභිමානය කියන්නේ එකක්. ඒක අභිමානෙ උජුපටිපන්න භාවය. ඍජු බව සත්‍ය තුල. ඒ වරද තියෙන්නේ බුදු කෙනා ළඟ නෙමෙයි, අනික් කෙනා ළඟ. නිග්‍රහ කරපු කෙනා ළඟ. තේරුණානේ? වෙන හේතුවක් නෙමෙයි පදනම් කරගත්තේ නේ, නිග්‍රහ කරපු නිසා, නින්දා කරපු නිසා. ඔහුගේ නින්දාව, ඔහුගේ නිග්‍රහයට මෙහෙන් මොකවත් පොල්ලකින් ගැහුවේ නැහැ. එහෙන් දුන්නු දේ බාරගත්තේ නැහැ. තමන් විසින් දිය යුතු දේ දුන්නේ නැහැ. එච්චරයි. බොහොම මධ්‍යස්ථ තැනක ඉන්නේ. ධර්මයට නිග්‍රහ කරොත් පාරයිනියදී අපි ආව හප්පන් යන්නේ නැග්ගන් යන්නේ නැහැ. තේරුණා නේද? නැග්ගන් යන්නේ නැහැ. එයි සුදුසුනේ. ඒ නිසා අර මෝඩ කරුණාව නෑ. බොහොම විද්‍යාත්මකයි යථාර්ථවාදී සද්ධර්මයේ තියෙන්නේ. ඒක නෙමෙයි මෝඩ කරුණාවක් නිසා, මෝඩ මෛත්‍රියක් නිසානේ බෞද්ධයන්ගේ පෞරුෂය නැති වෙලා තියෙන්නේ. බෞද්ධයට උගන්වලා තියෙන්නේ හරි මෝඩ කතා උගන්වන්නේ, වැඩිහිටියන්ට ගරු කරන්න. මොන ගොන් කතාවක්ද? වැඩිහිටියෝ ඉන්නු, ඉතාලම සෞතු ජරා මිනිස්සු ඉන්නු. එතකොට දරුවන්ට කියන්නේ වැඩිහිටියන්ට ගරු කරන්න කියලා. අර වැඩිහිටියන්ගේ ජරා මිනිස්සුන්ගේ දේවල් වලට මේ දරුවෝ අහුවෙන්නත් ඉඩ තියෙනවා. ගාර්වෝච නිවාතෝච, ගරු කරලා යුත්තන්ට ගරු කරන්න නිසා මේ වැඩිහිටියන්ට ගරු කරන්න කියන්න බෑ. එතකොට හැම ආගමකටම ගරු කරන්න. ආගම් කියලා දිනන ත්‍රස්තවාදී කල්ලි ඉන්න. දැන් මුට කරු කරන්න කියලාද කියන්නේ? හැමෝටම මෛත්‍රී කරන්න. එතකොට ප්‍රභාකරන්ටත් මෛත්‍රී කරලා ඌ තව අවුරුදු 250 ජීවත් කරවන්න දුන්නා. ඒ වුණොත් ඒ පාපෙට ඔබත් අහු වෙනවා. ගැරහි යුත්තට ගරහන්න, මෛත්‍රී කළ යුත්තට මෛත්‍රී කරන්න, ගත යුත්ත ගන්න, නොගත යුත්ත නොගන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන්ගෙන් පෝසත් අවදියක් හටගන්නව සද්ධර්මය අවබෝධ කරගත්ත කෙනා ළඟ. මෝඩ කරුණාවක් නැහැ. ආකාරවතී සද්ධාව සහ ආකාර කරුණු කාරණා හේතුපදනම් කරගෙන සද්ධාව. ආකාරවතී සද්ධා. නැත්තම් නිකාම සද්ධාව කියන්න තිබ්බා. නිකාම්ම සද්ධාව කියන්න තිබ්බනම් ඒකට කියන්නේ අමූලිකා සද්ධාව. ඒ ඉවක් බවක් නැහැ. ඔක්කොම ආගම් වලට ගරු කරනවා, ඔක්කොම වැඩි හිටියන්ට ගරු කරනවා. අපේ කොල්ලන්ගේ මේ ධනිස් ස්කෝල් කටු ගෙවිලා හැමෝටම වඳින්න කියලා දන ගත්තන්න කියලා. එහෙමනේ අපි කියන්නේ පුතේ උඹට හිතුනොත් වැඳපන් නැත්තන් නොවැඳ ඉඳපන්. උඹට සද්ධාවක් ගෞරවයක් යමෙක් කෙරේ ඉදුනොත් අන්න යාට වැඳපන් නැත්තන් නොවැඳ ඉඳපන්. වැඳ ඉන්න පමණක් නෙමෙයි පුතේ, ඔබ ලෝකෙන් වැඳුම් ලබන කෙනෙක් වයා. මම ඔබට කියන්නේ හැමෝටම වැඳ වැඳ ඉන්න කෙනෙක් නෙමෙයි, ලෝකෙන් වැඳුම් ලබන කෙනෙක් බවට පත් වෙන. සම්මුතියෙන් නෙමෙයි, පරමාර්ථයෙන්, හෘදයෙන්. හෘදයෙන්ම හදවතින්ම වඳින කී දෙනෙක්ද ලෝකේ ඉන්නේ? මට හොඳට දැනලා තියෙන මේ ධර්මයේ අසල අවබෝධ කරගෙන වඳින අය තමයි මට දැනලා තියෙන්නේ තුන් සිතම පහදවා වඳින පිරිස හැටියට. අනිත් අය එනවා පොල් කට්ට නවල ගහනවා තමයි බිම. රාලිය ගහනවා වගේ ඔළුව නිකාම මස් කොට විතරයි. චිත්තජෛසික ධර්ම තුල කිසිම අවබෝධයක් මා කරෙහි ශ්‍රද්ධාවක් ගෞරවයක් නැහැ කියලා මට හොඳට තේරෙනවා. නමුත් මේ ධර්මයේ අවබෝධ කරගත් අය ඒගොල්ලෝ ඇවිල්ලා වන්දනා කරනකොට දැනෙනවා මේ තුන් සිත පහදවා යථා අවබෝධය කරලා මේ වැන්දේ අපරිමිත ශ්‍රද්ධාවකින් දයාවකින් මේ වැන්දේ කියලා. ඒ වන්දනාව පරිත්‍යාගයක් සුළු දෙයක් කරන්න රුපියල් 100ක් වෙන්න පුළුවන් දෙන්නේ. ඒක කෝටි ප්‍රකෝටි ගානක වඩා අගයක්, අදහැරීමක්, ශ්‍රද්ධාවක් ඒක ඇතුළේ තියෙනවා. ඒක කොයිබකවත් කොනකවත් වෛරය, ක්‍රෝධය නෑ, බලාපොරොත්තුව නෑ, තණ්හාව, ආශාව නෑ, පසුව නිග්‍රහ කිරීම, නින්දා කිරීම නෑ. අනත්ගහිත චිත්තෙන් එක සිත වෙන්නේ. ඒ තුලින් හට ගන්නා වූ මාන උද්දච්චකම් අවිද්‍යාව ඇති කරගන්නේ නෑ ඒ දේ කරන කෙනා කියලා අපි දන්නවා. ඒ වගේම එයාට ඕන දේ නෙමෙයි එයා කරන්නේ ස්වාමීන් වහන්සේට, එමත් නැත්තම් ධර්මයට, සාසනයට උමනා දේ මොකද්ද කියලා කාලෝචිත දේ හොයලා කරන්නේ. එවෙන් හට ගන්නා වූ පුණ්‍ය ධර්මයක් තියෙනවා, පිනකුත් තියෙනවා. ඒකත් අපිට උපකාරක වෙනවා. අපි විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් මේ ශාලාවේ පහසුව පිණිස නිවි හැනෙහිල්ලේ සිසිලසින් දාඩියක් නැතුව භාවනා කරන්න පින්නතුන්ට ඔය AC machine එකක් එහෙම සවි කරන්න දායක වෙච්ච දායක පින්නතුන් ඉන්නවා. නංගන් එහෙම මේ සිහිපත් කරන්න වැඩි ඕනේ නැහැ කියලා කිව්වා. ඕනේ නැහැ එහෙම කියන්න හම්බුරුවනේ. නමුත් ඒගොල්ලන්ගේ හිත දන්නවා මං කරේ මොකද්ද කියලා. මේක ඒක පුජ්‍යල එක තැනකට හයි කරපු එක්කෙනෙකුට හයි කරපු දෙයක් නෙවෙයිනේ. පොදුවේ එන සියලු දෙනාගේම යහපත පිණිස බාරකාරත්‍ය පූජා කළා. මේ සියලු දෙනාගේ යහපත පිණිස තියෙන හැබැයි කවුරුත් අයිති කරගන්න බෑ මේක සියලු දෙනාට අයිති කිව්වට. සමහර අය ඉන්නවනේ නේද? අයිතිකාරය නොවන කට්ටිය ඇවිල්ලා කියන්නේ මේක අපි ඔක්කොටම අයිති. එහෙම කියන්න අයිතියක් නැහැ. දේවරම් වෙහෙරේ ඉඳගෙන බුදුහාමුදුරුවන්ට කියන්නේ දේශනා කරන්න බුලම මේක ඔබලා ඔක්කොටම අයිති කියලා. හැබැයි අපිට ගිහිල්ලා එතන ගිහින් කියන්න බෑ බුදුහාමුදුරනේ මේක අපි ඔක්කොටම අයිති මේක කියලා. එහෙම කිව්වොත් ඒක හරි කැතයි නේ. ඒකේ ප්‍රධානිය කියන්න පුළුවන් ඒ දේ. අනිත් කෙනාට ඒක කියන්න බෑ. එහෙම අයිතියක් නැහැ. මේකේ බාරකාරත්වයේ ඉන්න මෑණියන්ට කියන්න පුළුවන් මේක අපි ඔක්කොටම අයිති කියලා. හැබැයි පිටින් ඉන්න කාටවත් ඇවිල්ලා කියන්න බෑ මේක අපි ඔක්කොටම අයිති කියලා. ඒක හරි කැතයි. ගෙදර ඉන්න තාත්තට කියන්න පුළුවන් මේක පුතා අපි ඔක්කොටම මේක ආසමාන අයිති කියලා. හැබැයි ගෙදර ඉන්න වෙන කෙනෙකුට ඒක කියන්න බෑ මේක අපි ඔක්කොටම අයිති කියන්න බෑ. අන්න එහෙම ගැඹුරු සංවේදනාවක්, චින්තනයක්, දර්ශනයක් තියෙන්න ඕන. දැන් ඔබට තේරුණා ඔබ ළඟ තියෙන දෘෂ්ටි අතර වේදනාව. මෝඩ ශ්‍රද්ධා ගුණ, සක්කාය දිට්ඨික ස්වභාවය. ඒකීය ගුණයකින් නෙමේ දහසකුත් කාරණා අතර අපි බැඳී පවතිනවා කියන එක දැන් තේරුණා නේද? අනේක විද දෘෂ්ටීන් ලිහාගෙන 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 යා යුතුයි. හැරෙන්න තමා දෙසට තමා තුළ වේදනා දෙන හැම දෙයක්ම ප්‍රහාණය කරගෙන ප්‍රහාණය කරගෙන යන්න. ඔබට ප්‍රහාණය කරන්න බැරි දේවල් දේශනාව තුලින් ප්‍රහාණය කරගන්න. දැන් අපිට ආයතනයක තුලත් අපිට කරගන්න පුළුවන් වැඩ ටිකකුත් තියෙනවා. අපිට කරන්න බැරි වැඩ ටිකකුත් තියෙනවානේ. එතකොට අපි ඒකට විශේෂඥයෙක් ගෙනල්ලා ඉංජිනේරුවෙක් ගෙනල්ලා එයාලා වාකරව ගන්නවා. ඒ වගේම පින්නතුන්ගේ ජීවිතේට ජීවිතයේ තුලම කරගන්න පුළුවන් සැකස්මක් සහ අත්හැරීම් කොටසක් තියෙනවා. ඔබට කරගන්න බැරි දේවල් ටිකට මෙන්න විශේෂඥයෙක් ගෙනල්ලා උපදේශයක් ලබාගෙන අනුශාසනයක් ලබාගෙන ඒ දේ වෙනස් කරගෙන යන්න. ධර්මය කියන්නේ අන්න ඒකට. හැබැයි එකපාරක් දෙපාරක් මනස දිහා බැලුවොත් එකපාරට පේන්නේ නැහැ. මනස කියන්නේ හැම තිස්සෙම හැංගෙනවා. හරියට දියට ඉන්න බොර වෙච්ච මේක මාළු අල්ලන මිනිස්සෙක් වගේ. ඒ මිනිස්සෙට මාළු පේනවද? ඈ ඔහේ අත ගාගෙන ගිහින් ඒ මිනිස්ස කොහෙන් හරි මාළුවෙක් හොයා ගන්නවා. පේන්නේ නැති දියඹට දැල් ගහනවා. දැල් ගහලා ඒකේ මාළු හොයා ගන්නවා. ඕන් ඔය වගේ තමයි කෙලස් හොයා ගන්නත් තියෙන්නේ. බැලූ බැල්මට මහමූදි පේනවද මාළු? පේන්නේ. දැලක් එලාගෙන ගියාම මාළු ගොඩක් ඒ මිනිස්සෙට අහුවෙනවා. කෙලස් හොයා ගන්නෙත් එහෙමයි. බැලූ බැල්මට පේන්නේ නැහැ. අපිට ඇඟ රත් කරලා උණක් හට ගන්නවා. අපිට වෛරස් එක තේරෙනවද? පේනවද? පේන්නේ නැහැ. අනේ බැලුවා මට මොකුත් ලෙඩක් නැහැ. උණට ඇඟ රස්නේ කියයි. ඒ රස්නේ හේතුව වෛරස් එකක් තියෙනවා. ඒ නිසා ඔබගේ දුකක් තියෙනවා නම් ඒ දුක තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරෙන්නේ නැත්නම් ධර්මයේ තුලින් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. ධර්මයේ හරියට මහණෙනි කැඩපතක් වගේ මූණේ තියෙන ඇද පළු දුකම් දැලිකුණු පෙන්නනවා වගේ ධර්මයේ අහන්න අහන්න ඔබේ ජීවිතයේ විවිධ ඇද පළු දුකම් පේනවා. වැඩි නෙමෙයි, එකක් දෙකක් තුනක් හතරක් දවසට එක දේශනාවකින් පිරිසුදු කරගත්තාම දේශනා 100ක් අහනකොට 1000ක් පිරිසුදු වෙලා. ඔබේ උනන්දුව වැඩි නෙමෙයි විශ්වවිද්‍යාල උපාධියක් ගැනීම සඳහා අවුරුදු 4ක 5ක කැපවීම කරන ඒ කාලය ධර්මයට දෙන්න. මේ ධර්මයේ උපාධිය ඔබට ලැබෙනවාමයි. වැඩි නෙමෙයි ඔබ අවශ්‍ය කරන්නේ, මේක උපාධියක් කියලා හිතන්න. විශ්වවිද්‍යාල උපාධියක් කියලා හිතන්න. උපාධියකට දෙන වෙලාව උදේ පාන්දර නැගිටිනෝ, රෙදි මදිනෝ, කෑම උයනෝ, කෑම බැඳ ගන්නවා, බස් එකට දුවනෝ, බස් එකෙන් යනවා, ලෙක්චර්ස් වලට වාඩි වෙනවා, ඒක ඉගෙන ගන්නවා, ඒක ලියනවා, ආයෙ ඉන්න පොත් බලනවා. ඔය ටික ඔක්කොම ගණන් හදන්න ටයිම් එක කොච්චර දෙනවද කියලා. ඔය වගේ දෙන්න අවුරුදු 4. උපාධියකට දෙන කාල ටික දෙන්න අවුරුදු 4ක් 5ක්. මේ උපාධිය සමත් වෙනවා. සමහර අය ඉතින් ඉන්නේ ධර්මයේ හරිම සිම්පල්. මේ මුදලාලි මට ලොසින්ජර් දෙකක් දෙන්නකෝ කිව්වා වගේ මේක හම්බ වෙන්නේ කියලා. ඒම හම්බෙන්නේ නැහැ. හැබැයි එහෙමත් ඉක්මනට හම්බෙන්නේ නැයි ඉන්නේ සසර ගොඩාක් පුරුදු කරපු අය. හැබැයි අර පුහුණු කිරීම කරන්න පුරුදු වුණු දවසට පැය 8ක් පුහුණු කරන්න පටන් ගත්ත සමහර අය දවසින් දෙකෙන් සතියින් මේක දකිනවා. ඒක අම්මගෙනේ දිගට බනහන අවබෝධ වෙන්නේ නැහැ. මේ අම්මා අවසානයේ තේරුම් කරගත්ත මේකට දැඩි කැපවීමක් කරන්න ඕන කියලා. ටීවී එක අනිත් පැත්තට හැරෙව්වා, වැහුව රෙද්දෙන්. රේඩියෝ වරේ මේ අනිත් පැත්තට හැව්වා, වැහුව රෙද්දෙන්. බන ටික විතර තාගත්තා. සතියක් එක දිගටම තමන් කැමති දේශනයක් ඇහුවා. දේශනා මාලාවක් තිබුණා. ඒ දේශනා මාලාව ඇහුවා එක සතියේ, සතිය ඇතුළත අවබෝධ කරගත්තා. ඉවරයි. ගුරු මහත්මයා මේක අපි ටිකක් හොදගෙන යනවා, ආයි මඩේ දානවා. ආයි හොදගෙන යනවා, ආයි මඩේ දානවා. එහෙම කරන්න එපා එක දිගට. දැන් ගෙවල් වල බණ අහන වැඩපිළිවෙල පටන් අරගෙන තියෙනවද? පෙන් ඩ්‍රයිව් එකක් අරගෙන කඩේ තියෙන පොඩි රේඩියෝ එකක් තියෙනවා. ඔකට රේඩියෝ එකේ ගහලා මාරු කර කර තේසන අහන්න පුළුවන් විදියට හදාගන්න ඒවා. ඒවට වියදම් කරන්න. යුනිවර්සිටි යන්න ගියා සපත්තු සෙරප්පු වලට වියදම් කරන්න එපා. මේකට පොඩි රේඩියෝ එකක් පෙන්ඩ්‍රෝ එකක් ගන්න වේදන් කරගෙන අරගෙන අහන්න පටන් ගන්න. දැන් මේ කාගේ ආපද මිනිස්ස ඔබ ධර්මයේ දැක්කම අපිට තියෙන ලාභේ මොකද්ද? කිසිම ලාභයක්. මේ බණ කියන්නේ ඔබේ මොනෝ බලාපොරොත්තු වෙන්නේ? කිසිදු බලාපොරොත්තුක් නැහැ. මේ ඔබ සඳහාමයි ඔබටම දක්වන කරුණාය. කරුණාව පිණිස තතේව අනුකම්පාය, ඔබට අනුකම්පා පිණිස. ජම්බු දීපා හිතා ගතම් මම ජම්බු දීපේ ඉඳලාවි ඔබට අමනුකම්පා පිණිස, ඔබට දයාවෙන්, ඔබට ආදරයෙන්, ඔබට කරුණාවෙන්. එතකොට දැන් ඔබ හිතුවොත් අර මේ අපිට බයිනෝ හාමුදුරුව අපිව නිකන් දන්නේ නැහැ වගේ හිතනවා, අපි මෝඩයෝ කියලා හිතාගෙන ඉන්නවා දන්නේ නැහැ. එහෙමත් කියන්න පුළුවන් ඔබේ මමත්වය. නැත්තම් මේ අපිට දොස්මයි කියන්නේ. තමන්ගේ සිතේ නිවන සොයන්න. ඔබ නිවනද හොයන්නේ? නෑ, හැමතිස්සෙම ඉන්නේ නිවන හොයමින් නෙමෙයි ඉන්නේ, කාම ගවේෂණයේ ඉන්නේ. මොනවද කාම ගවේෂණය කියන්නේ? පංච උපාදානස්කන්ධය. ඔබේ හිත දුවන්නේ වේදනා පස්සේ නෙමෙයිද? හොඳ වේදනාවක් ඇති කරගන්න එක එක වේදනාවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ එක එක විදිය. සමහර අය කලකිරුණු වේදනාවට කැමති, සමහර අය ප්‍රසන්න සන්තෝෂයෙන් ඉන්න වේදනාවට කැමති, සමහර අය බය කියන වේදනාවට කැමති, සමහර අය ඔය ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වගේ කළ පාපිෂ්ඨ වේදනාවල් වලට කැමති කට්ටිය ඉන්නවා. සතුන් මරන්න හරි ඒකට, ඒ වේදනාවට පුරුදු වෙච්ච මනුස්සයට ඒ සතුන් මැරීම වේදනාවක්, හොඳ වේදනාවක්. ඒ යට ඒ වේදනාව නැතුව ඉන්න බෑ. පාපිෂ්ට වේදනාවක් තියෙනවා. ඒක මනස දැවීමක් තියෙන. හොරකම් කරන එකෙන් හටගන්නේ වේදනාවක්. හොරකම් කිරීමේ වේදනාව පුරුදු වෙච්ච ගම එයාට හොරකම් කරන්න ඕනේ. එයාගේ ආශාදයේ තියෙන හොරකමක් කළාම. වේදනාවන්ගෙන් දුරවන මේ ශාන්තිමත් අවස්ථාව තේරුම් කරගත්තොත් ඔය වේදනාවන් වලට වඩා මොනතරම් ශාන්තද, සුන්දරද කියලා තේරුම් අරගෙන වේදනාව වැරදි විදියට හටගන්න වේදනාවල් ඇති වෙන දේවල් එයා කරන්න කටයුතු කරන්නේ නැහැ, හිතන්න කටයුතු කරන්නේ නැහැ. වේදනාව දුකක්. ඒ නිසා වේදනාවක් නැතුව ජීවත් වෙන්න ඕනේ. වේදනාවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් අතහැරීමෙන් කටයුතු කරන කෙනෙකුට පමණයි. චේතනා පාරිශුද්ධත්වයෙන් ජීවත් වෙන කෙනෙකුට පමණයි වේදනාවෙන් තොරව. ඇයි ඔබට තේරෙන්නේ නැත්තේ මේක වහ වහ ඉක්මනින්? ඔබේ අතට වඩා තා ගොඩා ඈතින් ඉහළින් තමයි මේක තියෙන්නේ. ඔබේ අත ඉසෙව්වට ඔබේ තාරකා ඔබේ අතේ හැපෙන්නේ නැහැ ඇවිල්ලා. හඳ ඔබේ අතේ හැපෙන්නේ නැහැ, ඉර ඇවිල්ලා අතේ හැපෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ ගොඩක් ඈත තියෙන්නේ. අතේ හැබෙන්නේ නැති වුණාට ඈතින් ගොඩක් දේවල් තියෙනවා. දැන් ඔබට ඇහැට බේන්නේ නැති වුණාට මේ දවල්ට තාරකා, තාරකා නැද්ද? තාරකා තියෙනවා. ඔබට තේරෙන්නේ නැති වුණාට මේක හිස් නෑ. ඒ ඔබට තේරෙන්නේ නැතිකම තියෙන ඔබේ ඥානයේ තව ආලෝකය මදිකම නිසා. තවත් ප්‍රඥාලෝකය පුළුල් කරන්න.